நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் நாமோ
එතකොට අපි මේ රූපේ තික සංග්‍රහය කළා නේද? එතකොට අද ඉඳලා තියෙන චතුර්ථ සංග්‍රහය මෙතනදී ඈ තික සංග්‍රහය කළා. ඒක තික සංග්‍රහයේදීත් කරුණු රූපය ආරම්භය 104ක් තියෙනවා. ඈ මොකද අඩු වෙලා එතකොට මේ ටික මේ ද්විතීය සංග්‍රහයේදී අපිට හම්බුණා ද්විතීය සංග්‍රහය යටතේ මාතෘකා හතක් නේද? මාතෘකා හතක් හම්බුණා. මොකද්ද පළවෙනි එක? ප්‍රකීර්ණක වශයෙන්, වස්තු වශයෙන්, ආරම්මන වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, සුකුම රූප වශයෙන් හතයි. තොර ප්‍රකීර්ණක වශයෙන් ප්‍රකීර්ණක කොටසට ඒ මාතෘකාව යටතේ කර්ම 14ක් තියෙනවා. වස්තු ආරම්මන වශයෙන් 25 25 තියෙනවා. ආයතන ධාතු වශයෙන් 10 10, ඉන්ද්‍රිය වශයෙන් 8යි, සුක්ම රූප වශයෙන් 12. එතකොට ඒකේ 104යි. ඒ 100 ඒ න්‍යායෙම මේ තික සංග්‍රහයේ ඒ විදිහට මෙහෙදෙනවා. ඒකේ අර ප්‍රකීර්ණ කොටසේ අධ්‍යාත්මික බාහිර දෙක එකට කරලා තියෙන කිව්වා නේද? මම ඒක බැලුවේ නැහැ. එතකොට ඒ කරුණ 103ක්ම තියෙනවා. මෙතනදී මේ රූප ටික ඔක්කොම කරලා මම පස්සෙත් විස්තර කරන්නම්. දැනටත් මම කෙටි විස්තරයක් කරන්න මේ රූපයේ ඇයි මෙහෙම පෙන්වන්නේ කියන එකට. රූපයක තියෙන අනාත්ම ස්වභාවය පැහැදිලි කරන්නයි මෙතන මේ විදිහට තියෙන්නේ. රූපයක තියෙන අනාත්ම ස්වභාවය පැහැදිලි කරන්න කියලා කියන්නේ මෙතනදී කරුණු ධර්මතා දෙකක් හඳම පටිච්චසමුප්පාදයේ අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියලා දෙආකාරයකින් පෙන්වන්නේ. එතනදී හැම වෙලාවෙම පුරාණ කර්මයට විපාක වශයෙන් හැදුණු වර්තමානයක පවතින ධර්මතා ටිකක් තියෙනවා. ඒ ටික තුල හැම වෙලාවෙම අවිද්‍යාව යෙදෙනවා. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රපංච ධර්මයේ තියෙන සංයෝජන තියෙනවා. ඒවා තමයි ආත්ම දෘෂ්ටිය හැටියට යන්නේ කෙලෙස්. ඒක අපි මෙහෙම අදහසක ගත්තොත් දැන් අපේ ජීවිතයෙන් අපි ගත්තොත් අපි ඇහැට රූපයක් පෙනෙනවා කියන අවස්ථාව ගත්තාම ඇහැට රූපයක් පෙනෙනවා කියන සංයෝජනයේ ඉන්න තැනක පවතින ඒ සිද්ධාන්තය සිහි කරන්න චක්කු විඥාන මට්ටමේදී මෙතන තියෙන රූපයේ පිරිසිඳ නොදකින නිසා රූපයේ තමයි සැබෑවටම අපිට හම්බ වෙනකොට මෙහෙම හම මස් ලේ නහර ඇට ඇට මිදුළු මේ එකක් එකක්වත් පුද්ගලයෙක් හෝ කෙනෙක් නෙමෙයි අනාත්මෝ අපි කියමු ධාතු වශයෙන් බලනවනම් කෙස් ලොම් නිය දත් හම් මස් නහර මේ වගේ කොටස් ටික ඔක්කොම පටවි ධාතු එතකොට පිත්තෙන් කරව ආපෝ ධාතු මේ ශරීරයේ උෂ්ණ ස්වභාවයක් තියෙනවා නම් ඒක තේජෝ එතකොට එහාට මෙහාට එහාට හැරෙනවා ආපහු යනවා ඉදිරියට යනවා අතපය හකුලනවා දිගරනවා කියලා මේ ටික වායෝ ධාතුවේ ක්‍රියාවක්. එතකොට මෙබඳු රූපයක් නිසා එතන කනබුන ආහාරයෙන් හැදෙන්නේ මෙබඳු රූපයක් නිසා අපිට යම් වර්ණ සටහනක් පේනවා නම් අපිට මේ පේන දේ පවතින දේ නෙමෙයි. පවතින දේ පේන දේ නෙමෙයි කියලා අපි පිරිසිදු නොදකින නිසා අපිට මෙහෙම ඉදිරිපිටට යම් වස්තුවක් ආවහම මේ පේන රූපය කනගුණ ආහාරයෙන් හැදු සැබෑවටම යම් වර්ණ සටහනක් පේනවා නම් මේ පේන දේ මෙහෙම පෙවුනට මෙතන පවතින්නේ මෙන්න මේ වගේ ටිකක් නේද? මෙහෙම පවතින තැනක මෙහෙම පේනව නේද කියන ටික නොදන්නාකම නිසා හිතෙන් මේ සංඥාවම මේ හැඩේම හිතෙන් ඔසවලා අරගෙන අපි චිත්ත සමුතන් රූප කියලා කළා හිතෙන් ඔසවලා අරගෙන අපි කිව්ව මේකට හාමුදුරුව කියලා අපි හිතනවා. දැන් ඔන්න මේ සටහනින්ම මේ විදිහටම අපිට හිතේ සංඥාවක් හිතේ තියෙන සටහනක් හාමුදුරුව කියලා තේරෙන්නේ. දැන් එක වගේ ධර්මතා දෙකක් හොඳට මතක තබා ගන්න ඕනේ. මේ ඇහැට හම්බ වෙනකොට පුද්ගලයෙක් නොවුණු සත්වයක් නොවුණු කෙනෙක් නොවුණු කුණුප කොටස් 32ක් උදව් කරගෙන මේ රූප සටහනක් හිතට පේනවා. මේ පේන සිද්ධියේ අභ්‍යන්තරයේ නුවණ නැති වෙනකොට නැතිකම නිසා මේ සටහන එහෙමම හිතින් ඔස්සලා අරගෙන හරිද අපිට හීනෙන් පේන මට්ටමට මේ දැකපු රූපායතනේ එහෙමම හිතින් ඔතවල අරගෙන අනේ මේ හාමුදුරු නමක් නේ නැත්තම් මෙයාගේ නම මුදියන්තනේ කියලා අපි ඒ නම අරඹය ආත්ම භාවයෙන් හිතනවා. ඔන්න දැන් අපිට ප්‍රපංච සංඥාවක් හැදිලා තියෙන්නේ. ප්‍රපංච සංඥාවක් කියන්නේ දැන් මේ ඒ පුද්ගල සතහනකින් යුක්ත පුද්ගලයෙක් ඉන්නවා. ඊට පස්සේ දෙවනුවටත් ඇහැට මෙහෙම යමක් ගැටෙනකොටම අර අනාත්ම රූපය උදව් කරගෙන මෙහෙම සතහනක් පහළ වෙනවා. රූපය දකින්න නුවණ නැති වෙනකොටම අපි අර හදාගත්ත ප්‍රපංච සංඥාව සී වෙනවා අපිට tag කරලා. ආ මේ අර මුදියන්සෙන කියලා එතකොට අපි හිතන්නේ. අපි ඕනම විදිහකට අපි කියමු දැන් හාමුදුරුවෝ කියලා අපිට සිහි වෙනකොටත් අපි පුද්ගලයේ කෙනෙක් හැටියට තේන්නේ හිතෙන් හදාගත්ත සිද්ධිය. අපි ආපහු ඇහෙන් බලනකොට සැබෑවටම උතන තියෙන්නේ මෙන්න මේ වගේ කුණුප කොටස් වලින් හැදුණු රූපය. මෙතන සැබෑවටම පවතින රූපයත් ඒක පිළිසිඳ නොදකින නිසා ඇති කරගත්ත ප්‍රපංච කරගත්ත රූපෙම අපි රූප විදියටම කතා කළොත් මනෝමය හිතට මැවෙන මුදියන්සේ නැත්නම් පුද්ගලයෙක් මිනිස්සෙක් හාමුදුරු නමක් කියලා අපිට රූප සටහන් එහෙන් දැකපු සිද්ධාන්ත ටික ඒව ඔක්කොම ප්‍රපංච සංඥා. එතකොට මේ සිද්ධාන්තය වෙන් කරලා හම්බ වෙන තැන තියෙන අනාත්ම භාවයත් පුද්ගලයෙක් නොවන මේ වගේ ධර්මතාවයක හම්බ වෙන්නේ ඒ සිද්ධිය නොදකින නිසා හිතෙන් හදාගත්ත ප්‍රපංච සංඥාවකුයි මේ ලෝකයේ ගොඩ නැගිලා තියෙන්නේ ආත්ම භාවයේ ගොඩ නැගිලා තියෙන්නේ කියලා කෙලෙසේයි. දුකයි දුක්ඛ සමුදයයි දෙක වෙන් කරලා පෙන්වන්නේ තමයි මෙන්න මේ විදිහට බෙදලා පෙන්වන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් රූපය අපි වයසකට ගිය පුද්ගලයෙක් ගැන දකිනකොට අපිට සැබෑවටම හම්බ වෙන්නේ සතර මහා ධාතුන් නිසා විද්‍යමාන වෙන ජරතා රූපය තමයි මේ ඇහෙන් අපි දකින්නේ. අනාත්මෝ ජරතා කියන රූපය අපිට හම්බ වෙන්නේ. ඒ රූපය හිතෙන් ඔසවලා අරගෙන මේ මිනිස්සෙක් නේ කියලා අපි හිතුවහම දැන් මේ මිනිස්සයා ජරාවට ගිහිල්ලායි වගේ අපිට පේන්නේ. තේරෙනවද කියන එක. එතකොට මිනිස්සේ ගැරාවට ගිහිල්ලා මේ රූපේ ජරතායි මිනිස්සයා කියන එක ප්‍රපංචයයි කියලා වෙන් කරලා පෙන්වන්න ඕනේ ඉඳයි මෙන්න මේ සිද්ධාන්තය හොඳට මේ ටික පෙන්වන්නේ උගන්වන්න. එදාටයි අපි ඒකයි දැන් රූපේ හැම වෙලාවම අපිට හම්බ වෙන ටික අවිද්‍යාවේ යෙදෙන්නේ. ජරතා රූපයේ හැටියට හඳුනන්නේ නැතිකම එතන තියෙන අවිද්‍යාව. නැත්තම් මේ පේන දේ පවතිනව නෙමෙයි මෙතන තියෙන මෙන්න මේ රූපයේ ස්වභාවය නේද කියලා අපි හඳුනන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ ඒ ස්වභාවයම අරගෙන හිතෙන් මේ මිනිස්සෙක් නේ කෙනෙක් නේ කියලා අපි ගන්නවා. සංඛාරපත්‍ය විඥානං අපිට දැනුම එන්නේ මිනිස්සෙක් මහලු මිනිස්සෙක් නැත්තම් මේ රූපේ හාමුදුරුවන්ගේ කියලා අර ප්‍රපංච සංඥාවයි අවිද්‍යාවෙන් හම්බෙච්ච ඒ විපාක ධර්මතා ටිකයි ප්‍රපංච ටිකයි එකට එකතු කළා තමයි අපි කෙලෙස් වශයෙන් හැතිරෙන්නේ. මොකද ටික තේරෙනවද නැහැ. මෙන්න මේ සිද්ධාන්තයේ වෙන් කළා පෙන්වන්න ඕනේ නිසායි මේ රූප ටික ඉස්සෙල්ලාම හොඳට පෙන්වන්නේ. රූප ටික පෙන්වුවාම දකිනකොට වෙනවා හම්බ වෙනවා අපිට මේ රූ අනාත්මෝ මේ රූපයන්ගේ ස්වභාවය නේද. ලෝකයා මේ ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා මේ කියලා මේ හැම වෙලාවෙම නැත්තම් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ආත්ම භාව ඇති කරගෙන ඉන්න තැන්වල තියෙන රූපයේ පිරිසින් දැක්කහම ඒ පුද්ගල සංකල්පයේ මේ පිරිසින් නොදැකීම නිසා මනෝමය ඇති කරගත ධර්මතාවයක් කියන දැක්මට එනවා. ඒ නිසයි මේ රූප ටික අපි කල යුත්තේ. අපි මේ කරපු ටික අද කතා කරමු. එහෙනම් ටික සංග්‍රහයේදී මේ ටික නම් කියල මේ යන්න පුළුවන්. කතමං තං රූපං ආජ්ජත්තිකං උපාදා ආධ්‍යාත්මික යන ගණේට යන උපාදාය වූ රූප මොනවද? මොනවද ආධ්‍යාත්මික උපාදාය රූප? චක්කායතනං සෝතායතනං ගානායතනං ජීවායතනං කායායතනං මේ ටික ආධ්‍යාත්මික උපාදාය රූප. කතමන්තං රූපං බාහිරං උපාදා බාහිර උපාදාය රූප මොනවද? රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන දැස සුකුම රූප ටික ගන්න. හරිද? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඉඳලා ආහාර කබලින්ක ආහාරය දක්වා තියෙන රූප ටික ගන්න. මේවා බාහිර උපාදා රූප. කතමන් තං රූපං බාහිරං නෝපාදා. දැන් මම මේවා ඔබ හන්දරෙන් අහන්නේ කියලා දීලා තියෙන. බාහිර උපාදා නොව රූපේ මොකද්ද? බාහිර උපාදා නව රූපයක් දෙන උපාදා නව රූපේ මොකද්ද? බාහිර උපාදා නව රූපේ මොකද්ද? ඈ පොට්ටබ්බ ආයතනේ. ඈ පොට්ටබ්බ ආයතනේ යාපෝ ධාතුවයි. එතකොට ඕක තේරෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ඔළුවට අරගෙන නැහැ කියන එකනේ කියන්නේ. බාහිර උපාදා නොවන රූපයක් තියෙනවා නම් ඒක මොකද්ද? ඊට පස්සේ කතමන්තං රූපං අජ්ජත්තං උපාදින්න ආධ්‍යාත්මික උපාදින්න රූපේ මොකක්ද? ආධ්‍යාත්මික උපාදින්න රූප මොනවද? ඈ අයියෙන් කියන්නත්. චක්කායතන සෝතායතන ගාහනත ජීවායතන කායායතන තව තියෙනවා. ආධ්‍යාත්මික උපාදින රූප ටික ඔය ටික තමයි. හරිද? කතමන්තං රූපං බාහිරං උපාදින්න. බාහිර උපාදින රූප මොනවාද? බාහිරයි උපාදින්නයි. ඉතින්ද්‍රියන් පුරුෂේන්ද්‍රියන් ජීවිතේන්ද්‍රියන් ඔන්න හොඳට මතක තබා ගන්න ඕනේ. දැන් අපි මේ පුරුෂය අපි පුරුෂයෙක් කියලා හෝ ආධ්‍යාත්මිකය කියලා මේ සිහි කරන්නේ. ආධ්‍යාත්මික එහෙම ධර්ම නැහැ මොකුත්. එතකොට පුරුෂ ඉන්ද්‍රියක් තියෙනවා නම්, ඉස්ත්‍රි ඉන්ද්‍රියක් තියෙනවා නම්, ජීවිත ඉන්ද්‍රියක් තියෙනවා නම් මේවා මොනවද? බාහිරයි. ඒ කියන්නේ අපිට මේ ඒ ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය මොන විඥානින්ද විඤ්ඤාණය? ඈ ඒ මෙහෙම බලලා චක්කු විඥානේ විඤ්ඤාණය නැද්ද? ඈ චක්කු විඥානේ විඤ්ඤාණයද? චක්කු විඥානේ විඤ්ඤාණය නැහැ. ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය ඔන්න මේ ධර්මතාව ටික හොඳට දකින්න ඕනේ ඒකයි. මොකද දැන් අපි ඇහෙන් බලන්නේ මේ පුරුෂයෙක් කියලා ඇලෙන්නේ. තේරෙනව නේද? මේ කෙලෙස් වශයෙන් හැතරෙන්න තියෙන ඉඩ නැති කරන්නේ. දැන් මේ සා හොඳ පුරුෂයෙක්, හොඳ ස්ත්‍රියක්, ලස්සන ගැහණු කෙනෙක් කියලා ඇහෙන් බලලා අපි හැසිරෙන්නේ මේ රූපයන්ගේ ස්වභාවය නොදන්න නිසායි. එතකොට ඇහෙන් දකින්න පුළුවන් සනිදර්ශන වර්ණ සතහන විතරමයි. ඒ වර්ණ සතහන ස්ත්‍රී වර්ණ සතහන, රූප වර්ණ, මේ පුරුෂ වර්ණ සතහන කියලා සිද්ධි නැහැ. තේරෙනනේ? වර්ණ සතහන වර්ණ සතහන. තේරෙනනේ? එතකොට බාහිර උපාදින්න, උපාදින්න කියලා කිව්වේ කර්මයෙන් හටගත්ත බාහිර වූ, කර්මයෙන් හටගත්ත රූප මොනවද? ඉත්‍රි ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය කියන එකට කරුණු මම මතක් කළා එදානේ. ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ප්‍රධාන වෙන අර්ථයෙන් ප්‍රධාන වෙන එකටත් මම කරුණු කිව්වා මෙන්න මේ සිද්ධාන්තයෙන් කියලා. එතකොට ඉත්‍ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියන එකද තවත් මතක් කළා මම කරුණු ටිකක්. මේක මනෝවිඥාණයෙන්මයි විඤ්ඤාය. මේ දැන් අපිට ඇහෙන් දකින වර්ණ සතහන හෝ ඒ විදිහට ඉත්‍ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය දකින්න බෑ. කෙටි උදාහරණයක් හැටියට ගත්තාම අපි මතක් කළේ දැන් මැරිච්ච මලමිනියක ඉත්‍ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය එහෙම නැහැ. ඉත්‍ති භාව රූපේ, පුරුෂ භාව රූපේ එහෙම නැහැ. යම් ඉන්ද්‍රිය රූපයක් නිසා හැදුණු සටහනයි මේ තියෙන්නේ. මිසක ඒ ස්ත්‍රී ස්වභාවයට අනුව ආහාරය සකස් වෙච්ච හැටි මිසක මේ පුරුෂ ඉන්ද්‍රිය නෙමෙයි, මේ ස්ත්‍රී ඉන්ද්‍රිය නෙමෙයි කියලා කියනවා. එතකොට ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය මේවා බාහිරයි. ඒ විතරක් නෙමෙයි, යංවා පනම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා, රූපායතනං සද්දා, රූපායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු ආපෝ ධාතු රූපස්ස උපචය රූපස්ස සම්තති කබලින්ක ආහාර. ඒ විතරක් නෙමෙයි, බාහිර උපාදින්න රූප කියලා කියන්නේ ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය විතරක් නෙමෙයි. තව තියෙනවා නම් කර්මයෙන් හටගත්තා වූ රූපායතන, සද්දායතන නැද්ද? මං හිතියා අහුවේද කියලා. රූපායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. එතකොට ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස උපචය, සම්තති, කබලින්කාහාර කියන මෙන්න මේ ටිකම හම්බ වෙනවා මොකේදද? උපාදින්නම් බාහිරං කියන ටිකට. ඇයි එහෙම කියන්නේ? ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය දැන් අපි කතා කළා, ඒ ටික බාහිරයි. මනෝවිඤ්ඤාණය විඤ්ඤායයි. කම්මස කතත්තා, බාහිර උපාදින රූපායතනේ මොකද්ද? ඒවා තව ඉදිරියට චතුක්කේදී තව බෙදනවා මේකම ආධ්‍යාත්මික බාහිර වශයෙන්. දැනට අපි දකින්නේ දැන් මෙහෙම ඇහෙන් දැක්කොත් රූපයක් කර්මයෙන් කළ මේ රූපේ දිහා දැක්කහම මොකද්ද? උපාදින්නයි. උපාදින රූපායතනය තමන් දිහා මෙහෙම බලාගත්තොත් උපාදින රූප ආයතනයක් නේ. තව පරසත්තන පරපුද්ගලයන්න් කියලා තැන අපි රූපයක් හම්බුනොත් එහෙන් දැක්කොත් මේ දකින රූප ආයතනය මොකද්ද? උපාදින්නයි, රූප ආයතනය බාහිරයි. එතකොට ඇයි සද්දේ දැම්මේ නැත්තේ? රූපේ දාලා සද්දේ දැම්මේ නැත්තේ? සද්දේ කර්මයෙන් හටගත්තා නෙමෙයි, අපි මතක් කළා කතා කළා සද්දේ කියන එක හැම වෙලාවෙම ඍතු ප්‍රත්‍යයෙන් සහ චිත්ත ප්‍රත්‍යයෙන් කියන ප්‍රත්‍ය දෙකෙන් උනේ හැදෙන්නේ. ඒ නිසා කර්මයෙන් කළ දේවල් නෙමෙයි. ඒ හින්දා ඒක උපාදින්න යන ගණයට යන්නේ නැහැ. එතකොට ගන්ධ ආයතනයක් තියෙනවා. කර්මයෙන් කළ ගන්ධ ආයතන තියෙනවා. මොනවද කර්මයෙන් කළ ගන්ධ ආයතන? දැන් තමන්ගේම ශරීරයේ ගඳක් හරි නැත්තම් තව මේ මිනිස්යාගේ ගඳ කියලා අපි කතා කරන තැන් ওই ආත්ම දෘෂ්ටිය හිතිනේ තැන් අපිට මේ ආත්ම මේ රූප පිරිසින් දැක්කහම ආත්ම දෘෂ්ටිය තමයි පවත්වන්න බැරි. මේ මිනිස්යාගේ මේ ළමයාගේ මේ කෙනාගේ ගඳ අප්පා කියලා අපි පුද්ගල භාවයකින් ගන්න තැන දැන් අපි තක්ගාල ගන්නවා. එතකොට ඒ ගන්ධය මොකද්ද? බාහිරයි උපාදින්නයි. කර්මයෙන් හටගත්ත බාහිර වූ ගන්ධයක් නේ. තේරණේ? එතකොට රසයක් තියෙනවා. දැන් අපි මෙහෙම ඇඟ හරි ලේව කෑවොත් අපිට ලුණු රස වගේ දැනෙනවා නේ. අපිට ඒ දැනෙන්නේ මොකද්ද? බාහිරයි උපාදින්නයි. ඊටපස් ඈ අපිට දැනෙනවනේ ඒක ගන්ධනේ, රස රස. දැන් ලේව කාලා බලමු. එතකොට රස උපාදින්නයි බාහිරයි. ආදී කියලා කියන්නේ රස බාහිරයි තමයි. දැන් බාහිර නේ කියන්නේ. ඇයි? දැන් මටද පැටලුනේ සමාහිතට. ආධ්‍යාත්මික කියලාද කිව්වේ? නෑ. අපේ ශරීරයේ ගඳක් තියෙනවා නම් තාම ආධ්‍යාත්මික බාහිර බෙදන්නේ නැතුව දැන් මේ උපාදින්න ගන්ධය ගැන කියන්නේ. උපාදින්න ගන්ධය ගත්තාම ගන්ධ ආයතනයේ බාහිරමනේ. තේරෙනවද? ගන්ධායතනයේ තුල ආධ්‍යාත්මික බාහිර කතාවක් නැහැ. ගන්ධායතනයේ මොකද්ද? බාහිරමනේ. එතකොට මෙහෙම බැලුවත් බාහිර රූපයක බැලුවත් ගඳ උපාදින්නම. උපාදින්න ගන්ධායතනම නෙමෙයිද? ඒක තව ඉස්සරහට ගිහිල්ලා මේ බෙදන්නේ ඒ කෙලෙස් මට්ටම් වලට අහු වෙන විදිය. සැබෑවටම තියෙන සිද්ධිය නෙමෙයි. ඒ කෙලෙස් මට්ටම් වලට ආධ්‍යාත්මික බාහිර අහුවෙන තැන් වලදී මේ විදිහට හිත තබලා බලන්න. ඒතර ආධ්‍යාත්මික බාහිර කියලා හම්බෙන මේ බෙදීම බොරුවක් කියන එකටයි එන්නේ මේ. දැන් අපි ඔන්න මේ ටික නිපාතට එනකොට බලන්න ආධ්‍යාත්මික බාහිර නැහැ. සිද්ධාන්තයකින් හම්බ වෙන්නේ නැතුව අපිට සංයෝජන අර ආධ්‍යාත්මික බාහිර දෙක එකට කළා කියලා සිද්ධාන්තයකින් කිව්වේ මතකද? සුකුම මේ ප්‍රකෘතික නිදේශි මේකේ මේ ටික නිපාතේ ඒක තමයි. මේ ආධ්‍යාත්මික බාහිර දෙකම එකට යන පරයයක මේ පෙන්වන්නේ. මේක තේම මුලින්ම මතක් කළා මේකේ ප්‍රකීර්ණකේ කරුණු 14ක් නෑ, 13යි. ආධ්‍යාත්මික බාහිර දෙකක් පෙන්වන්නේ එකයි කියලා. මොකද මේ බෙදීම බෙදන්නේ බාහිර සිද්ධාන්ත අහුවෙන විදිහට. ඔය බාහිරයේම දෙකට බෙදාගෙන ඉන්න සංයෝජනීය තියෙන දැනකින් තමයි චතුත්ක නිපාතයෙන් කතා කරන්නේ. තේරෙනවද? දැන් ඊට පස්සේ ගන්ධ ආයතනේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදෙන චතුත්කේ. නමුත් හැබැයි මේ පෙන්වන සැබෑම මේ එකේ ඉඳලා 10 දක්වා ගියාම ඒ වැඩි වෙනවා කියලා කියන්නේ කෙලෙස් වල රළුකම වැඩි කියන එක. හොඳට බලාගන්න මේ කෙලෙස් වල අඩුවේවි තමයි මෙහාට එන්නේ. එනකොට මේ රූපය හම්බෙන්නේ මේ විදියට. දැන් මෙහෙම ඉගෙනගෙන ගියාට අපේ ජීවිතය තියෙන්නේ අරහෙ. චක්කු විඥානේ විඤ්ඤාණය වෙන රූප ඔය විදිහට මේ රූපයේ හැම විදිහකටම පෙන්නලා ඔය පෙන්නන විදිහ අපිට හම්බ වෙනවා ඈ. මේ දැන් කීපයක තේරෙනවා. දැන් මෙතෙන්දී ආධ්‍යාත්මික බාහිර ભેදයකින් බලන් දෙපැ. එතකොට කර්මයෙන් කළ පොට්ටබ්බ ආයතනයක් තියෙනවා නම් කර්මයෙන් කළ පොට්ටබ්බ ආයතනයක් තියෙනවා නම් මේකත් මොකද්ද? උපාදින්නයි බාහිරයි. කර්මයෙන් කළ පොට්ටබ්බ ආයතනය කියලා කියන්නේ දැන් මෙහෙම ඇල්ලුවොත් පොට්ටබ්බ ආයතනය. මේ පොට්ටබ්බ ආයතනය නැත්තම් පරසත්තානංව පරපුග්ගන තව කවුරු හරි අපිට ගැහුවොත් නැත්නම් ඇඟ ගැහපුණු පුද්ගලෙක් එතකොට පොට්ට උපාදින්නයි බාහිරයි. කර්මයෙන් කළ බාහිරයි. හරිද? මේ ටික මෙහෙම විස්තර කරන්නේ අනිත් ඒතර විස්තර කරන්නේ නැහැ ඊට පස්සේ. මොකද එකම න්‍යායයි. ඊට පස්සේ කර්මයෙන් කළ ආකාශ ධාතුවක් තියෙනවා. මොකද්ද කර්මෙන් කළ ආකාශ ධාතු? දැන් කනට මොකෙක්වත් ගිහිල්ලාද කියලා බලන්න කියලා මේ කනේ කන් සිදුර බලනකොට කට අරින්න කියලා බලනකොට කටේ ඔය හිස් කුහරේ දකිනකොට නාසයේ මෙහෙම බලනවා නම් මේ මේවා ඇවිල්ලා කාමේ උපාදින්නයි ආකාශ ධාතු. කර්මෙන් කළ ආකාශ ධාතුවක් තියෙනවා. තේරෙනවද? එතකොට ආපෝ ධාතු කර්මෙන් කළ ආපෝ ධාතු කියන්නේ මොකක්ද? යම් පිත්ත සෙම සැරවලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කියලා අපි කියන්නේ මේවා කර්මෙන් කළ ආපෝ ධාතු. ආධ්‍යාත්මික බාහිර සත්‍ය දෙකෙම දකින්නේ මේ සිද්ධාන්තේ. මෙතන ආධ්‍යාත්මික බාහිර කතාවක් නැහැ. මේ සිද්ධාන්තේ හැම්බෙන්නේ සිද්ධි. ඒකෙන් මොනින් දැක්ක හැකි? නමුත් දැන් මෙතනදී මේ රූපේ සංයෝජනයේ කොට ඉන්න කෙනාට රූපේ පිළිසින් දකින්න කියන්නේ. ඊට පස්සේ රූපස්ස උපචේ. එතකොට රූපයාගේ උපචේ රූපය කියලා කියන්නේ. මොකද උපචේ රූප? උපචේ කියලා කියන්නේ යන් රූපස්ස ආච්චය සං රූපස උපචය. යමක රූපයගේ හට ගැනීමද ඒ රූපයගේ උපචයයි. එතකොට රූපයගේ හට ගන්න බව කොහොමද අපි දකින්න උපාදින රූපයන්ගේ හට ගන්න බව? අපි නිකමට මෙහෙම කිව්වොත් දැන් තුවාලයක් හැදුවට ආ මේ තුවාලේ ගොඩ වේගෙන එනවා කියලා අපි කියන්නේ. දැන් තුවාල ඒ රූපය හැදෙන හැටි ඒ වගේ මේ ආයතනයන්ගේ හැදීමක් තියෙනවා නේද? පහළ වෙන බවක් තියෙනවා. එහෙම නැතිනම් කර්මයෙන් කළ රූපයන්ගේ හටගන්න ස්වභාවයට කියනවා උපචය. අපි කියමු දැන් කෙස් ටික ටික වැවෙන ගතියක් එනවා. තේරෙනවද? රැවුල වැවෙනවා කියනකොට මේ රූපේ උපචය. ඒ කියන්නේ හැදෙන ගතිය උපදින ස්වභාවයක් තියෙනවා. සතර මහා ධාතු දතක් වෙනවා, මේ ළමයාගේ දතක් වෙනවා කියලා අපි කියනකොට දැන් මෙයා හොඳට දන්නවා මේ වෙන්නේ මොකද? රූපයේ උපචේ නේද? උපචේ රූපේ උපචේ උපාදින් නැහැ හැබැයි මේ දැන් අනුපාදින් නැහැ. ඔය ගස්තලෑටි වගේ දෙයක් හැදෙන එක අනුපාදින්. මේ දැන් දතක් වෙනවා, කෙස් වැවෙනවා, රැවුල් වැවෙනවා කියලා අපිට හම්බ වෙන වැඩෙන ස්වභාවයක් හැදෙන ස්වභාවයක් අපිට හම්බ වෙනවා නේද? ඒ වැඩෙන හැදෙන උපදින ගතියට කියන උපචය කියලා. මේ එතකොටත් අපිට මේවා දැක්කහම කෙනෙක්ගේ කෙස් වැවෙනවා, කෙනෙක්ගේ රැවුල වැවුණා, ළමයාගේ දතක් ආවා නෙමෙයි. මේ මේ මෙබඳු විදිහ රූපේ හැදෙන ගතිය මේ මේක හඳුන උපචය රූපේ කියලා. හැදෙන ගතිය කියලා. එතකොට ඒ උපචය රූපේ මොකද්ද? බාහිරයි උපාදින් නැහැ. ඊට පස්සේ රූපස්ස සම්තති. යමක උපචේ නම් හේ සම්තති. ඒ කියන්නේ යමක මුලින් හටගත්ත දෙයක නැවත නැවත පසු ඇවිල්ලා රැස් වෙන බවක් තියෙනවා නම් ඒක සම්තති. උපචේ කියලා කියන්නේ රැස් වෙන ස්වභාවයට. අපි කියමු කෙස් වැඩිලා වැඩිලා වැඩුනහම ඒ උපචේ ස්වභාවය බොහෝ නැවත නැවත වෙනකොට අපිට හම්බෙන සංතතිය තියෙන කේස් ගොඩක් තියෙනවා. දතක් තියෙනවා. දැන් මේ දත තියෙනවා කිව්වට හැම වෙලාවෙම අපිට හැදෙන ගතියක් තියෙනවා මේ. නමුත් ඇති බවට හම්බ වෙනවා ඊට පස්සේ. යම් උපචයක් වෙයි නම් හේ සන්තතිය වෙනවා ඊට පස්සේ. ඒ හැදෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ හැදෙන ස්වභාවයේ උපචය තේරණම් කියන එක. කියුම් කියුම් හැදෙනවා. ඒ හැද දැනට අපිට සන්තතිය අහුවෙද්දි උපචය වෙනවා. මං අර කේස් රැවුල් දත් වගේ තැන් වලින් තෙන්නේ උපචය කියන ලක්ෂණය පෙන්න ගන්න පාතු වෙනවා. එහෙම නැතිනම් මේ අනිත් තැන් වලද දැන් උපචය නොවනවා නෙමෙයි. උපචය කියලා කියන්නේ උපදින හැදෙන ස්වභාවයට ඒ හැදෙන උපදින ස්වභාවයෙන් ඊට පස්සේ සන්තති වෙනවා. සන්තති කියන්නේ ඇති බවට අහු වෙනවා අපිට. තේරෙනවද? එතකොට මේ ඇති බවට හම්බෙන කෙස්ලොම් නියදත් නැත්නම් පුද්ගලයෙක් ඉන්නවා කියලා අතපය තියෙනවා කියලා අපිට ඇති බවට හම්බෙන බවක් තියෙනවනම් මේ උපාදීනයි බාහිරයි මේ උපචේ රූපේ. කර්මයෙන් කළ බාහිර උපචේ රූපේ. ඊට පස්සේ කබලින්ක ආහාරයේ කියනකොට මේකේ ආධ්‍යාත්මික බාහිර කියන කබලින්ක ආහාර උපාදින්න කබලින්ක ආහාර මොකද? ඈ මං හිතුවේ මස් මාළු වගේ දේම කර්මයෙන් කළ නෙවෙයි. කර්මජ රූපේ නැති වෙන්න පුළුවන්. නමුත් හරි හරි දැන් මේ ආධ්‍යාත්මික බාහිර සිද්ධියක් නෙමෙයිනේ. දැන් මං අහන්නේ කා මේ උපාදීන කබලින්ක ආහාරය. දැන් අපි කියන්නේ පූසෙත් නියෙක් වල්ලගෙන කනවා කියන්නකෝ. දැන් ඒ පූසට පූසා නියව කනකොට මේ උපාදින්න කබලින්ක ආහාරයක් නෙමෙයිද ඒ සතට හම්බ වෙන්නේ නැද්ද? ඈ හම්බ වෙනවනේ. හම්බ වෙනවා. එතකොට ඒ විදිහට තමයි උපාදින්න කබලින්ක ආහාර. දැන් අපි අන්න අර පූසා නියෙක්ව කනවා කියලා සත්ව පුද්ගල භාවයකින් තියෙනවා නම් උතන පිරිසින් දකින්න පුළුවන් අපිට. මෙතන දැන් බාහිර යමක් තියෙනවනේ මොකද්ද? උපාදින්න කබලින්ක ආහාර මේ සතාට. සතා කියලා තැන දැන් පූසා කියන තැන අපි ගත්තාම එතන අපි දන්නවා මේ උපාදින්නයි ආධ්‍යාත්මිකයි කර්මජ රූප. දැන් මේ ආහාරයත් උපාදින්න. උපාදින්න කබලින්ක ආහාරය. දැන් සත්තුන්ව මරාගෙන තව සත්ෙක් කනවා. දැන් මම මනුස්සයන්ට උනත් දැන් අන්ත කන එක මට හිතෙන්නේ. ඉතින් ඒ ටිකක් විමසිය යුතුයි මැරුණහම කන එක ගැන. මොකද මට එදත් හිතුනේ ඒ කියන්නේ දැන් සත්ව මාංශ කෑල්ලක් කෑවහම උපාදින්නද කියන එක. මොකද මැරිච්ච රූපයක කර්මජ රූප අතුරුදහන්. කර්මජ රූප කීයක් තියෙනවද? 8යි නේ. චක්කු සෝත ගාන ජීව කාය ඉතින්දී පුරුතින්දී ජීතෙන්දී. මේ කර්මජ රූප 8ම නැහැ මලමිනියක. එතකොට කර්ම ප්‍රත්‍යයෙන් කළ රූප නැති තැනක උපාදින්න කියලා පනවන්න බෑ ඊට පස්සේ. නිසා ජීවත් විද්‍ය අල්ලගෙන කනවා නම් ඔන්න කිලිම අහු වෙනවා. දැන් පූසෙක් නියෙක්ව කනවා නම් බල්ලෙක් තව කුරුල්ලෙක්ව අල්ලගෙන කනවා නම් කිලිම අහු වෙනවා උපාදින්නයි කබලින් කාහරයි කියන තැනට අහු වෙනවා. අතෙන්ද ටිකක් විමසිය යුතුයි. මොකද මට හිතෙන්නේ අතනදී ආහාර අනුපාලිත වූ කර්ම ඒ කියන්නේ කර්මජ රූපයක් තිබුණේ දැන් ආහාරජ රූපේ විතරයි අතනදී තියෙන්නේ ඉතුරු වෙන්නේ ආහාරජයි ඊතුජයි රූප විතරයි කියලා මලමිනි එක. එහෙනම් මගේ අදහස ඒක ටිකක් විමසිය යුතුයි. මොකද උපාදින්න වෙන්න බෑ එහෙම. ඈ අමු වෙනුත් සත්තුන්ව කනවා ඇති නේ මම. ඔය දැන් මරලා හැමම කනවා නම් එහෙම කනකොට හැම වෙලාවෙම බලන්න එහෙම සත්පුද්ගල භාවයේ තියෙද්දි ඒ කන දේවල් තමයි උපාදින්න කබලින් කහර වෙන්නේ. විශේෂයෙන් දැන් තිරසංගත සත්ෙක් ගැන කතා කරුවොත් අපිට ඒ සිද්ධාන්තය කතා කරන්න උනොත් මෙහෙම පරයයක් තියෙනවා. කියන එකයි නේ කියන්නේ. ඒ කියන්නේ දැන් පූසෙක් බල්ලෙක් කුරුල්ලෙක්ව කනවා. පූසෙක් මිනිහෙක්ව කනවා කියන තැන තියෙන සිද්ධාන්තය මොකද්ද කියන එක බලන්න ගියොත් ඒකට පරයයක් තියෙන්න එපා. ඒකට තමයි මේ උපාදින්නයි කබලින් කහරේ පෙන්නන්නේ. ඒ විතරක් නෙවෙයි තව ඇති ටිකක් දැක්කේ ඈ. ආ ඔව් දැන් අර බමිනි තියසාය කාලේදී මිනිස්සුන් එහෙම මිනි කන්නේ. දැන් ඔය කාටිපි එහෙම මිනි මස් කන්නේ. අමුවේ මිනිසුන් වල්ලගෙන කනවා කියන්නේ. දැන් අපි වල්ලගෙන කෑවොත් දැන් කොටියෙක් මේ ඔළුව අපි අරගෙන කෑවොත් උගේ ඇඟේ කෙස්ලොම් නියදත් ඔළු කෑලි හැදෙන්නේ නැහැ. මේක කිලිම ආහාර වෙනවා. උපදින්න ආහාර. මරාගෙන කෑවොත් නර නැතනදී ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක හරි. උපාදින ආහාරය කියන එක මෙහෙම නමුත් අර ප්‍රශ්නේ මට තියෙන්නේ මරුණු මස් මාංශයක් කෑවහම උපාදින ආහාරය කියන ගණිතය යනවද කියලා. එහෙම වෙන්න බෑ කියන අදහසක් මගේ තියෙනවා. මේ මොකද මරුණු රූපේ උපාදින රූප ටික නැහැ. කර්මජ රූප ඉවරයි. නිරුද්ධයි. හරි. එතකොට මෙන්න මේ ටික බාහිර උපාදින්නයි. හරිද? බාහිර උපාදින්නයි. කතමන්තං රූපං බාහිරං අනුපාදින්නං. හා දැන් කියන්න කට්ටිය. මම දැන් ඔන්න බාහිර උපාදින්න ටික කිව්වා. දැන් බාහිර අනුපාදින්න ධර්මතාව ටික කියන්න. බාහිරයි අනුපාදින්නයි. අනුපාදින්න කියන්නේ මොකද්ද? ඈ කර්මෙන් හට නොගත් බාහිර කර්මෙන් හට නොගත් දේවල් මොනවද? ඈ සද්ධායතනේ ගත්ත හැකි. සද්ධායතනේ විඤ්ඤාති රූප කාය විඤ්ඤාති වාචික විඤ්ඤාති දෙකමයි තියෙන්නේ. ඊට පස්සේ රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා. රූපයගේ සැහැල්ලු බවක් තියෙනවා නේද? මේවා කර්මයෙන් කරන ඒවා නෙමෙයි. තේරණේ? කර්මයෙන් කරන ඒවා නෙමෙයි. මෘදු බවක් තියෙනවා නේද? කිනිඳු බවක් තියෙනවා නේද? මේවා අනුපාදින්න. ඊට පස්සේ කම්මඤ්ඤතා. කර්මන්නේ බවක් තියෙනවා නේද? ඈ? මොකද? නෑ අනුපාදින්න. ඈ ඒවා දැන් මෙහෙම කරුණක් තියෙන්නේ. කර්මජ නෙමෙයි ඒව චිත්තජ ගෘතුජ ආහාරජ නිසායි. අපි කියමු මේ හිතේ කර්මන්නේ බවක් තියෙන්නේ හිත තියෙන නිසායි. නමුත් හිතෙන් උපන්න නෙමෙයි. හිතෙන් කර්මජ රූපයක් හැටියට ඉපදුනා නෙමෙයි. ඒ කියන්නේ කර්මන්නේ භාවය කියලා කර්මෙන් ඉපදෙව්වා නෙමෙයි. තේරෙනවද? දැන් කර්මජ රූපය කියන්නේ කර්මයටනේ. එහෙම සැකසෙනවනේ. දැන් හිත දැන් අපි කියමු විඥානය නිරුද්ධ වුණොත් මේ කය කර්මජ භාවය මෙහෙම නමන්න බෑ. එතකොට මේ නමන්න පුළුවන් කියන කර්මඤ්ඤ භාවයේ තියෙන හිත නිසා. ඒතකොට මේක චිත්ත ප්‍රත්‍යය. කර්ම ප්‍රත්‍යය නෙමෙයි. චිත්ත ප්‍රත්‍යය. බාහිර ගහක් කොළක් ඉත්තක් නමන්න පුළුවන් කියන එක ඍතු ප්‍රත්‍යය. තේරෙනවද? ඒ කර්ම දැන් මරිච්ච මිනිහක් ගලති බවගේ මෙහෙම ලියක් දණ්ඩක් වගේ. නමනවා නම් මේක කඩන්ඩයි වෙන්නේ. කර්මන්නේ නැහැ නැමෙන්නේ. ඒ මොකද හිත කියන එක නෑ. මේ කර්මන්නේ බව ඇති කරන ප්‍රත්‍ය නෑ. එතකොට ඒව කර්මයෙන් උපදිනු රූප නෙමෙයි. කර්මයෙන් මේ කර්ම කර්ම ප්‍රත්‍ය මේ කර්මන්නේ භාවයේ මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා ඉපදිනවා තියෙනවද? එහෙම කර්මෙන් භාවය කියලා එකක් තියෙනවද? නැහැ. හිත තියෙන නිසා මෙහෙම නමන්න ඕනේ තැන මෙහෙම නමන්න පුළුවන් බව තියෙනවා. මෙහෙම කරකවන්න පුළුවන් තැන කරකවන්න පුළුවන් කම තියෙනවා. ඒකට ප්‍රත්‍ය ටිකක් තියෙනවා චිත්ත කෘතු ආහාර කියලා. ඒක බාහිර ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. නමුත් ඒක කර්මජ නෙමෙයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ කර්මජ රූප ගැන උපාදින්න කියන. ඈ ඒද සිනිඳු බව කියන එකකට උපදින්න බෑ කර්මයෙන්. කර්මය කියන එක ඉස්මතු වෙලා පේන සිද්ධාන්තයක් තියෙන්නේ. නෑ නෑ දැන් අපි කියමු මෙතෙන්දී. නෑ දැන් අපි කියමු ඊට පස්සේ රූපයගේ සැහැල්ලු බව කියලා. ඊට පස්සේ රූපය රූපස්ස මුදිතා කියනකොට අපි කියමු එතන කර්මයෙන් කරන්නේ යම් විදිහක රූපය මුදු වෙනවන මුදු වෙන විදිහ ප්‍රත්‍ය ටික හදන්න පුළුවන් කර්මය. ඒකයි කර්ම ප්‍රත්‍යය ආහාර සමුට්ඨානයි. කර්ම ප්‍රත්‍යය චිත්ත සමුට්ඨානයි. කර්ම ප්‍රත්‍යය චිත්ත සමුට්ඨානයි කියවන රූප තියෙනවා. ඔක්කොම කර්මජම නෙමෙයි. දැන් අර ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා කතා කරපු රූප කෙලින්ම ඒකාන්ත කර්මජයි කර්ම ප්‍රත්‍යයි. ඒකෙදි ආයේ වෙන ආහාර නැහැ. ඇහැ කන දිව නාසය ශරීරය ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන රූප ටික ඒකාන්තෙන් කර්මජයි කර්ම ප්‍රත්‍යයෙන් කර්ම හේතුකයි. ඒකට ආයේ වෙන සම්බන්ධයක් නැහැ. අනිත් රූප තියෙනවා ඒවා කර්ම ප්‍රත්‍යයත් වෙන්න පුළුවන්, චිත්ත ප්‍රත්‍යයත් වෙන්න පුළුවන්, නිරුත් ප්‍රත්‍යයත් වෙන්න පුළුවන්. කර්ම ප්‍රත්‍යයට යෙදෙන බොහෝ දුරට අපි කියමු දැන් මුදිතා වගේ රූපයක් තියෙනවනම් කර්ම සත්‍යයෙන්ද පුළුවන්. නමුත් කර්ම සමුත්හානෙ නෙමෙයි, කර්මෙන් උපදිනව නෙමෙයි. ඒකෙදි ඍතුව නිසා හරි. දැන් අපි කියමු මෘදු බව කියලා එකක් තියෙනවනම් එයා කොච්චර කර්මෙන් කිරුවොත් ඒ ප්‍රදේශේ අපි කියමු වෙන රළි දඩුම කාරකතන ඒ වෙන්ඩෝනි මෘදු බව කියන එකක් වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ බාහිර ඍතුවක් තෝරන්නේ. ඊට පස්සේ ඒ සුකුම රූපය හැදෙන විදිය ආහාරෝ කබලින් ආහාරෝ එක රූපයක් හැදෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා තමයි මුදිතා වගේ රූප ගත්තහම. එතකොට ඒ හින්දා ඒකාන්තයෙන් චිත්තජෝ චිත්ත ප්‍රත්‍යක්ෙම නෙමෙයි මේ රූප. හරිද? එතකොට යන් රූපන් න කම්මස්ස කතත්ත ඒ ටික රූපස මුදිත කියන්නේ අනුපාදින රූප කියලා කියන්නේ මොනවද? සද්දායතන කාය විඤ්ඤාප්ති රූපස ලහුතා රූපස මුදිතා රූපස කම්මඤ්ඤතා රූපස ජරතා රූපස අංචතා. එහෙම දැන් අපිට කියන්න වෙනවනේ කර්ම නිසා මහලුනේ කියලා කියන්නත් වෙනවද? කර්මෙන් උපන්න නිසානේ. නමුත් ජරතා රූපය කියලා එහෙම කර්මයෙන් පණවන්න පුළුවන් රූපයක් එන්නේ තියෙනවා තියෙනවා. ඉතින් ප්‍රත්‍ය එනවා. දැන් මේ පෙන්වන්නේ කර්මයෙන් හට ගන්නවා කියන කාරණා නෑ. මොකද විශේෂයෙන්ම මේ සුකුම රූප ගත්තහම මේවා මේ මේවා අනිස්පන්න රූප. මොකද හටගත් දෙයක් නිසා විද්‍යමාන වෙනා මිසක ඒවට හටගන්න බෑ. එතකොට යම් ධර්මයකින් රූප 18ක් තියෙනවා, මේවා නිස්පන්නයි, මේවා උපදිනවා. කර්මයෙන්, චිත්තයෙන්, ඍතුයෙන්, ආහාරයෙන් උපදින්න පුළුවන්. උපන්න දෙයක විද්‍යමාන වෙන රූප තියෙනවා නිස්පන්න, අනිස්පන්න කියලා. ඒ අනිස්පන්න රූපේ උපදින්නේ නැහැ. උපන්න රූපයක විද්‍යමාන වෙන දේවල් තමයි කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, රූපස්ස ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, ආකාශ ධාතු උපචේ සම්තති ජරතා අනිත්‍යතා කියන මේ රූප 10 උපන්න දේක විද්‍යමානයි. ඒ දේට උපදින්න බෑ. ඒ දේ උපදින්නේ නැහැ. මොකද ඒක ඒ දේවල් ප්‍රත්‍ය සමුප්පන්නයි ප්‍රත්‍ය වෙන්නේ නැහැ තව දෙයකට. ප්‍රත්‍ය සමුප්පන්නයි ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් උපදින දේවල් නෙමෙයි ඒ අනිස්පන්න ධර්මතා ටික උපන්න දේක විද්‍යමාන වෙන දේවල්. එතකොට ඒ උපන්න දේක විද්‍යමාන වෙන ධර්මතා ටිකට ප්‍රත්‍යක් පනවන්න බෑ. ඒ කියන්නේ යම් ධර්මයක්ගේ ඉපදීම නිසා මේ ධර්මයේ විද්‍යමාන වෙයි නම් ඒ ධර්මයන්ට ප්‍රතිහැරිත පනවන්න වෙන්නේ ඒ ධර්මයේ විද්‍යමාන වෙන වස්තුව උපදපු ධර්මතාවයයි. තේරුණාද කියන්නේ? ඒ දෙයක ප්‍රතිහැරිත පනවන්න වෙන්නේ ඒ අපි කියමු යම් රූපයක සිනිඳු බවක් තියෙයි නම් ඒ සිනිඳු බවට ප්‍රත්‍යක් පෙන්වන්න බෑ. සිනිඳු බවට සත්‍ය හැටියට පෙන්වනවා නම් පෙන්වන්න දෙන්නේ මේ අත සිනිඳුයි කියනවා නම් මේ අත හැදෙන්න යම් ප්‍රත්‍යක් තිබුණා නම් ඒ ප්‍රත්‍ය ටිකෙන් තමයි මේ සිනිඳු බව පෙන්වන්න වෙන්නේ. මොකද සිනිඳු බව කියන එක මේ අතක සිනිඳු බව මිසක සිනිඳු බව කියලා එකකට උපදින්න බෑ. ඒ නිසා තේරුණාද කිව්වේ? ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි න කම්මස්ස කතත්තා රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ආකාශ ධාතු ආපෝ ධාතු රූපස් උපතේ සම්තුති කබලින්කාහාරෝ ඉදන්තන් රූපං අනුපාදින්න. ඒක නම් පැහැදිලි නේද? අනුපාදින්න රූපායතනය කියලා කියන්නේ මොනවද? කර්මෙන් හට නොගත් රූපායතන කියලා කියන්නේ මේ කර්මෙන් හට නොගත් රූප සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ආහාර කියලා කියන්නේ කෞපිපත්තා මුංගට කියලා ඒකත් කියනවා. කතමන්තන් රූපං කතමන්තන් රූපං අජ්ජත්තිකං උපාදින්න උපාදානිය ආධ්‍යාත්මික උපාදින්න වූ උපාදානිය වූ උපාදින්නයි උපාදානෙට හිත වූ රූපේ මොකද්ද? ඉතින්ලා කීපටිකම දකින්න මොකද්ද? අජ්ජත්තං උපාදින්නං උපාදානියං කියලා කිව්වේ චක්කායතන අර උපාදින්න ආධ්‍යාත්මික උපාදින්න කියලා පෙන්න පුติกම දැක්කේ. බාහිර උපාදින්න උපාදානීය කියලා කියන එක මොකද්ද? බාහිර උපාදින්න කියලා දැකපු ติกම දකින්න බාහිර උපාදින්නයි උපාදානීයයි. උපාදින්න උපාදානීයයි කියලා කියන්නේ උපාදින්න කියලා කියන්නේ කර්මයෙන් හටගත් උපාදානීය කියන්නේ උපාදානයේ හිතයි. දැඩිව ගන්න දැඩි කොට ගන්න කාම වශයෙන්, ditthi වශයෙන්, සීලබ්බත වශයෙන් තමයි. අත්වාද වශයෙන් ගන්න හිතයි. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන්නේ මේ සතර උපාදානය මේ සතර ආකාරයෙන් දැඩිව ගන්න හිතයි. දැඩිව ගන්න හිතයි කියන්නේ ඒ ධර්මතාව තුළ ඉන්නවා කියන්නේ මේ ධර්මතාවයේ වෙනවා කියන එකම වෙනවා. උපාදානීය ධර්මයන් කෙරෙහි ඉන්නවා කියලා කියන්නේ උපාදානීය වෙනවාමයි. උපාදානීය ධර්මයන් කෙරෙහි ආදීනව අනුව බලන්නේ උපාදානීය නොවේ. උපාදානීය ධර්මයන් ඇසුරු කරනවා කියලා කියන්නේ ඒකේ ආදීනව අනුව දන්නවා අනුව හැතිරෙනවා නෙමෙයි. එතකොට උපාදානය තියෙනවා උපාදානීය ධර්මයන්ගේ ආදීනව අනුව බලන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, බුලක් වශයෙන් දකින්නේ යා. ඇහැ කන කැටිව දකින්නේ නැහැ. එහෙම දකිනකොට උපාදානෙ නෙවෙයි. එතකොට කතමන්තං රූපං බාහිරං අනුපාදින්නම් උපාදානිය. බාහිර අනුපාදින්න උපාදානීය රූපේ මොකද්ද? බාහිර අනුපාදින්න උපාදානීය රූපේ කර්මයෙන් හට නොගත්ත උපාදානෙට හිත දේවල් දකින්ද මේ වගේ දේවල් කර්මයෙන් හට නොගත්ත චා හරි හොඳ පිටියනේ කියලා උනත් ගන්න පුළුවන් නේද? උපාදාන වශයෙන් ගන්න පුළුවන්. උපාදානීයයි කියලා කියන්නේ දැඩිව ගන්න පුළුවන්. හිතයි. කියන්නේ. දැන් ඒ යවන්න කතමන්තන් රූපං අජ්ජත්තිකං අනිදස්සන ආධ්‍යාත්මිකයි. නමුත් දකින්ද බැරි රූප මොනවද? එහෙම ඉවත් තියෙන ඇහැ කන දිව නාසය ශරීරය මේ ටික අජ්ජත්තං අනිදස්සන. හොඳට දකින්ද බුදුරජාණන් වහන්සේ අහන මට මේ එක්තරා වික්ෂණාංශකමකින් ඒ සූත්‍රය මට මතකනේ මහයෙනි කවදාවත් දැකලත් නැති දකින්නෙත් නැති දකින්වත් නොවන දෙයක් අරඹයා නුඹලට සංයෝජනයක් තියනවාද කියලා බඳුමත් තියනවාද නෝ හිතන් බන්තේ නෑ ස්වාමීන් කියලා ලොකු විස්තරයක් කියන සූත්‍රයක් මට මතකයි. එතකොට ඇහැකන දිවනාසයේ ශරීරයේ කවදාවත්ම උභහන්සලා දැකලත් නැතිනම් දැන් පේනවත් නෙමෙයි වුණොත් හෙට දවසේදී පෙනෙන්නේද නැති වුණොත් එහෙම දැනකට උභහන්සලාගේ මනස ගත්තොත් ඉඳගෙන හෝ ඇටි හිටගෙන හෝ ඇවිදගෙන නිදාගෙන ඉන්න උභහන්සි කෙනෙක් පණවන්න පුළුවන් තමයි. තමන් පණවන්න පුළුවන් තමයි. හයක් පේන්නේ නැත්තම් හයකින් හෝ ඇහැකින් කනකින් දිවකින් නාසයකින් ශරීරයකින් මේ පුද්ගලයා පණවන්නේ නේද? ওই ටිකෙන් තොරව කෙනෙක් බැනුවේ හැකේ. ওই ටික දකින්ද බැයි නම් දැකලත් නැත්තා. ඉඳගෙන හිටගෙන ඇවිදගෙන නිදාගෙන ඉන්න කෙනෙක් එහෙම දකින්න පුළුවන් වේද? පණවන්න පුළුවන් වේද? හතර ඉරව්වක් පණවන්න පුළුවන් වේද? මම විතර කියන්නේ දැන් රහතන් වහන්සේ හතර ඉරව්ව මෙ නිදිලා කියලා කියන්නේ. කියන්නේ ලෝකේ තමයි හතර ඉරියව්ව. ලෝකේ හැම කෙනෙක්ම එක්ක ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, එක්ක ඇවිදිනවා, එක්ක නිදාගන්නවා. ඔය හතර ඉරියව්වෙන් තොර ජීවත් වෙන්න බෑ ලෝක කෙනෙකුට. ඔය ඉරියව්ව හතර ලෝකේ නම් ඔය හතරෙන් මිදීම තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. ඔය ඉරියව් හතරෙන් එක ඉරියව්වකින්වත් තමන් වාසය නොකරයි නම් තමන් ළඟට මාරයට කිත්ති වෙන්න බෑ. මාරයට එන්න බෑ. කනක් නැහැනේ කොහට දෙන්නේ? ඉතින් එයා ඉඳගෙන ඉන්න කෙනෙක් විඳින දුකක් තියෙන නම් ඒ දුකෙන් මිදෙනවා. හිටගෙන ඉන්න කෙනෙක් විඳින දුකක් තියෙන නම් ඒ දුකෙන් මිදෙනවා. ඇවිදින කෙනෙක් විඳින දුකක් තියෙන නම් ඒ දුකෙන් මිදෙනවා. නිදාගෙන ඉන්න කෙනෙක් විඳින දුකක් තියෙන නම් ඒ දුකෙන් මිදෙනවා. මේ හතර ඉරියව්වෙන් මිදෙනවා නම් මිදුණා නම් ඒ තමයි ලෝකය. මෙන්න මේ අජ්ජත්තං අනිදස්සනං ආධ්‍යාත්මික වූ අනිදර්ශන රූපයන්ගේ මේ රූප ආධ්‍යාත්මිකයි මේවා අනිදර්ශනයි දකින්න බෑ නේද කියන තැනට මනස ගන්න. ඒ කියන්නේ වහන්සේලා ඇහැ කන දිව නාසය ශරීරය කියන තැනින් මිදෙයි. ඒ කියන්නේ මිදුනේ කොහෙන්ද? කබලින්ක ආහාරේ. කබලින්ක ආහාරේ මේ පේන පැත්තෙන් නෙමෙයි හැදෙන්නේ. නොපෙනෙන පැත්තෙන් හැදෙන්නේ. නුවණින් දැක්ක යුතුයි කබලින්ක ආහාරය හැම වෙලාවෙම. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය කියලා අනිදර්ශන ස්වභාවයෙන්ම පවතින ඒ ධර්මයන්ට අනිදර්ශන ස්වභාවයෙන්ම උපකාර වෙවි තමයි කබලින්ක ආහාරය පවතින්නේ. කබලින්ක ආහාරය නිසා මේවා හැදෙනවා කියනකොට නුවණින්ම තමයි දකින්න වෙන්නේ. මේ බත් පිඟාන තියෙන ටික එහෙම සිහි කෙරුවට හම්බෙන්න ওই වර්ණ තටහන් තමයි දී කරන්නේ. අපි කබලින්ක ආහාරය කියලා ඔය දකින්නේ බත් වර්ණ සටහනට හරි එක්ක ධම්මායතනයේට අනුව තමයි සිහි කරලා මේ අදෝය ආහාර කියලා කියන්නේ. ඒ කියන අපි ආහාර දන්නවා හෝ ආහාර දකිනවා එහෙම නෙමෙයි. කබලින්ක ආහාරයේ පිළිසින්ද දැක්කොත් යම් සංයෝජනයකින් බඳුණු පුද්ගලයා මේ ලෝකෙට එයි නම් ඔහුට ඒ සංයෝජනේ නැහැ කියන්නේ නේද? එතකොට ඒ නිසා කෙනෙක් මේ කතමන්තන් රූපං අජ්ජත්තිකං අනිදස්සනම් කියන ටික තේරුම් ගත්තනම් ওই පදේ තේරුම ජීවිතයෙන් හිටියනම් අනාගාමී. ඒකයි බුදුරජාණන් වහන්සේ විතර ගන්න බොහෝ දෙයක් ඕනේ. හතර පද ගාථාවක් හරි අහලා අර්ථ තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හඳුනන නම් හරි. ගොඩක් ඕනේ නිවන් දකින්න. ওই ටික තේරුණා නම් ඇති. හරියටම පද හතරයි තියෙන්නේ. කතමන්තං රූපං අනිදස්සන අජ්ජත්තිකං අනිදස්සන. ওই පද හතරේ තේරුම් ගන්න. කතමන්තං රූපං බාහිරං සනිදස්සන. එතකොට රූපායතනං රූපායතන. බාහිර සනිදර්ශන රූපය මොකක්ද? ආධ්‍යාත්මික සංදර්ශන රූපයක් තියෙනවද? දැන් හොඳට බලන්න මේවා. දැන් මේ ටික ඉගෙන ගත්තාම මෙහි ඉඳන් යනකොට හොඳට තේරෙනවා මේ එන්නේ Tamanට කෙලෙස් ඇති වෙන දේ. ඒ කියන්නේ ලෝකයාගේ පිහිටි මනස තමයි මේ කෙරවලට යනකොට පේන්නේ. මෙහි ඉඳන් කරගෙන යනකොට තමයි කිනාට පැහැදිලි වෙන්නේ මේව කෙලෙස් නේද මේ මම්බ වෙන දේවල් කියලා. දැන් ඔන්න දැන් පෙන්නනවා බාහිර සනිදර්ශන රූපයක් තියෙනවා. දැන් මේකෙන් හොඳට පෙන්වහම බාහිරයි සනිදස්සනයි හැම වෙලාවෙම රූපායතන. රූපායතනේ බාහිරයි සනිදස්සනයි. යහපතට ගියහම ආධ්‍යාත්මික රූපායතනේ ආධ්‍යාත්මික බාහිර වෙනවා. තේරෙනවා? දැන් රූපායතනේ ආධ්‍යාත්මික බාහිර බෙදන්න පුළුවන් නේ? මෙහෙමත් බලන්න පුළුවන් මෙහෙමත් බලන්න පුළුවන්. අපිට අපිවත් අනුන්වත් බලන්න බැයිද? පුළුවන් නේ? නෑ මේ දැන් පෙන්නන්නේ මේ කෙලෙස්. මේ හරියට ඉගෙන ගත්තාම මේ කෙලෙස් අලුකම තමයි අඩු වෙන්නේ. පවත්තන්න බැරි. තේරෙනනේ මේ මේ ටික හරියට ඉගෙනගෙන යන්කෝ. එතකොට හරි බොහොම වටිනා අර්ථයක් වෙනවා. එහෙනම් කියන්නකෝ මොකද්ද බාහිර අනිදර්ශන රූපය කියලා? මොකද්ද කියන්නේ? බෑ 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 බෑ. එතකොට ඒ හැමතැනම ඒ ෂෝට් කට් නෑ. ඔය ඒ ද්විතීයික නිපාතයේ තමයි ඒ ෂෝට් කට් එක ගියේ. මං ඇහුවේ කතමන්තං රූපං අනිදස්සනං බාහිරං කියලා. හරිද? අනිදස්සනයි බාහිරයි කියේ රූපායතනනේ. අනිදස්සනයි බාහිරයි කියනකොට රූපායතන හැර ඔක්කොමයි කියන්න බෑ. ආධ්‍යාත්මික බෙදුවා කොටසක් උඩ ඒ ටිකත් අතහැරෙන්න ඕනේ. චක්කායතන සෝතායතන කියලා. ඇයිද මම අහන්නේ බාහිරයි අනිදස්සනයි කියන සිද්ධියනේ. ඔය ද්විතීය සංග්‍රහයේදී තමයි ඔය පරියාය හරි කියන්නේ. ඒ පුරුද්දට දැවෙදන්න. තේරුණාද කියන්නේ? දැන් මේක කියන්න පුළුවන් සද්ද ආයතනං, ගන්ධ ආයතනං, රස ආයතනං, පොට්ටබ්බ ආයතනං, ඉතින්ද්‍රිය, සුසින්ද්‍රිය, ජීතේන්ද්‍රිය කියලා ඒ ටික කිව්ය හැකියි. ඇයි ඒක බාහිරයිනේ? අනිදර්ශනයිනේ. තේරෙනවද? හරි. දැන් ඔය මම මේක බලලා නෙමෙයි හිතින් බෙදලා කිව්වේ ඒ විදිහටම කිව්වේ. එතකොට සද්ද ආයතනේ ඉඳලා ගත්ත හැකියි. සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ඉතින්ද්‍රිය, සුසින්ද්‍රිය, ජීතේන්ද්‍රිය කියලා අර ටිකත් ඔක්කොම ගත්ත හැකියි ඊට පස්සේ. ආධ්‍යාත්මික රූප පහ අතරින් නෝ ඒ පහයි රූපයත්‍රය දෙකම අතරේනවා මේ පරියය. තේරුණාද? කතබන්තන් රූපං අජ්ජත්තිකං සප්පටිගං. ආධ්‍යාත්මික ගැටීම් ස්වභාවයෙන් යුක්ත රූප මොනවද? උපසම කියන්න බලන්න. ඈ මතකයි ප්‍රසාද රූප පහ. ප්‍රසාද වලින් මයි කියන්නේ නේ. කමන්නේ ප්‍රසාද රූප පහ. මොනවද ප්‍රසාද රූප පහ? චක්කු සෝත ගාන ජීවා කාය ප්‍රසාද. තව පැත්තෙන් ගත්තාම ආයතන කීයද? එතකොට කතමන්තං රූපං බාහිරං සප්පටිගං, බාහිරයි ගැටෙන රූප මොනවද? මේකනම් හරිම පහසු. රූප 10 නේ තියෙන්නේ. ආධ්‍යාත්මය සප්පටිකයි ගුහම් පහක් දැම්ම, බාහිරයි සප්පටිකයි ගුහම් පහක් දැම්ම. රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්ද? බාහිර සප්පටි. ওই 10 විතරනේ සප්පටිකනේ. එච්චර තව තියෙනවා. කතමන්තං රූපං බාහිරං අප්පටිගං. බාහිර අප්පටික රූපේ මොකක්ද? මොකද්ද? ඇවුන්න නැවති පහයි. අනිත් රූප ටික ඔක්කොම මොකද්ද? බොහොම හොඳයි. තියකද සමුනගලට බෑනේ ටික. ගෝචර රූප පහයි, විශේෂ රූප පහයි. ඒ රූප 10 ඇරුනහම ඉතුරු රූප ටික ඔක්කොම මොනවද? බාහිරයි අප්පටිකයි, ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියලා අර කියපු රූප ටික තියෙනවා. ඒ ටික ඔක්කොම බාහිරයි අප්පටිකයි. හොඳයි. එහෙනම් කියන්නේ කතමන්තං රූපං අජ්ජත්තිකං ඉන්ද්‍රියං. දැන් ඒක කිව්වනේ. එහෙනම් කතමන්තං රූපං බාහිරං ඉන්ද්‍රියං. ආධ්‍යාත්මිකෝ ඉන්ද්‍රිය වෙන රූපේ මොකද්ද? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන එකට තේරුම් කිව්වනේ, මතකයිද? ඉන්ද්‍රිය කියන එකෙන් කියන්නව. එතකොට මුලුවේ පද්ධතියම වෙනස් කරන්න යා කියලා. චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ දර්ශන කෘත්‍යහිලා අධිපති තේ දරන. එතකොට ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපදින යම් වේදනා සංඥා චේතනාවක් වෙන මේ ඔක්කොගෙන් බලය දරන්නේ චක්කු. එයා යම් විදිහකටද ඉන්නේ, ඒ විදිහට අනිත් අය ඉන්නවා. එයා පෙන්වන විදිහට එයාගේ විදිහට පේන්න ඕනෙ මිසක රූපේ පෙනී හිටින්න ඕනෙ මිසක රූපේ තවන විදිහට බෑ. ඉන්ද්‍ර භව කරලා තියෙන සම්පූර්ණ. සෝතත් එහෙම. ඒකයි කර්මය. මේ ඇහැ වෙනස් වුණොත් එයා පෙන්වන විදිහ තමයි විඥානේ අනුභව කරන්න වෙන්නේ. මේ ඇහැ කර්මෙන් වෙනස් වුණොත් වතුර නැති දැන වතුර තියෙන තැන වතුර නෑ වගේ පේන්නේ. මේ වතුර ගලාගෙන යනවා ගඟේ. මේ කර්මජය හැ මෙයාගේ කර්මයට දකතන ටග්ගල වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මේකෙන් පෙන්වන්නේ අරහෙ වෙන විදිහකට. එතකොට අරයට සංඥා වෙන්නේ වතුර නැහැ කියලා. ඒ විඥාණයට විපාක විඳින්න වෙන්නේ එහෙම. අන්න ඒ වගේ අර්ථකින් දකින සම්පූර්ණ මෙයාට ඕන විදිහට තමයි මේ කෘත්‍ය ටික කරන්න හිතන්නේ. ඉන්ද්‍රය කියලා කියන්නේ ඒ තරම් අර්ථකින් ඈ ඉන්ද්‍රිය රූප දකින්න. ඉන්ද්‍රිය ලක්ෂණ ටික හඳුන ගන්න හොඳට. ඉන්ද්‍රිය කියන්නේ සෝත ඉන්ද්‍රිය කියනකොට ශ්‍රවණ කෘත්‍යහිලා සම්පූර්ණ ඉන්ද්‍ර භව කරනවා. ආය සද්දයට ඕන විදිහටවත් විඥාණයට ඕන විදිහටවත් නෙමෙයි මෙතනදි මේ පද්ධතිය ක්‍රියා කරන්නේ. සෝත ඉන්ද්‍රිය කියන එක ප්‍රධාන වෙලා. ඒක කර්මජය. කර්මෙන් වෙනස් වෙනවා. යම් කර්මයක් තියෙනවා නම් ඒක වෙනස් වුණොත් එයාට ඇහෙන්නේ වෙන විදිහකට. එක්කෝ ඒ විදිහ ඇහෙන්නේ නැහැ. අර රූප තිබුණත් ඒ හිත් තිබුණත් ඒවා හරියන්නේ නැහැ. හරිද? ඒ වගේ ඒ හින්දා ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ කියලා කියනවා. එතකොට බාහිර ඉන්ද්‍රිය මොනවද? ඉන්ද්‍රිය වෙන රූප මොනවද බාහිර? ඈ තව ඉතින් බාහිර ඉන්ද්‍රියයි මොකද්ද? ඉන්ද්‍රිය, පුරුත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. හරි. දැන් ටික ටික බලුව හැමෝටමනේ. කතමන්තං රූපං බාහිරන්න ඉන්ද්‍රිය. බාහිර ඉන්ද්‍රිය නොවන රූප මොකද්ද? ඈ බාහිර ඉන්ද්‍රිය මොනවද ඒක කියන්න පුළුවන්? රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ දැස්සේ ඉන්ද්‍රිය රූප ටික ඇරලා අනිත් සුඛම රූප ටිකත් කතමන්තං රූපං අජ්ජත්තිකං න මහා භූතං ආධ්‍යාත්මික මහා භූත නොවන රූප මොනවාද? කච්චප කියන්න බලන්න. ආධ්‍යාත්මිකයි මහා භූත නෙමෙයි. දෙයිද? හෑ නෑ නෑ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය ආධ්‍යාත්මිකයි. මේවා මහ භූත නෙමෙයි, මේවා උපාදාය රූප. මහ භූතයන් නිසා උපාදාය කියලා කියන්නේ දැඩිවගෙන, දැඩිව ගන්නවා කියන අර්ථයකින්. මොකද්ද? සතර මහා ධාතු නොමුදා, සතර මහා ධාතු නොමුදා, සතර මහා ධාතු දැඩිව අරගෙන ඉන්න නිසා උපාදාය. මේ තේන සතහන මහභූතයන් නොමුදා මහභූතයන් දැඩිවගෙන සිටින නිසා. එතකොට අපි මේක විපාකින් අවසන් කරනවා කියලා කියන්නේ මෙහෙම පේනකොට තග්ගාල පේන රූපෙ පිටින් දකිනවා. මෙහෙම පේන තැනක තියෙන්නේ මෙහෙම මෙහෙම නේද කියලා, සතර මහා ධාතුවේ නේද කියලා බලනවා. එහෙන් බලනකොට වෙන්නේ මොකද්ද? යමක් පේනවා. පේන දේ පවතිනවා නෙමෙයි වෙනවා. යන් දිත්තං තන්නපස්සති යන්. මොකද ඔකට හොඳ එකක් කියනවා. ඒ කියන්නේ මේකෙදි සැබෑම දේ තමයි අපි අපි දකින දේ තියෙනව නෙමෙයි. තියෙන දේ දකින්ව නෙමෙයි. අපි යමක් දකිනම් දකින දේ තියෙන දේ නෙමෙයි. තියෙන දේ දකින දේ නෙමෙයි. එතකොට හැම වෙලාවෙම තියෙන දේ නිසා පෙනෙනවා. එතකොට මේ පෙනෙනවා, මෙහෙම පෙනෙන සිද්ධාන්තය අපි හොඳට දකින විට පේනවා. පේන සිද්ධියට හැම වෙලාවෙම උපකාර කළ කිනෝ මේ ඇහැ කර්ම ප්‍රත්‍ය. මේ මෙයා තමයි මෙහෙම පෙන්වන්නේ. මේක මෙහෙම රූපයක් පෙන්වන්නේ මේ ඇහෙන්. සතර මහා ධාතුවත් ඒකටම සැකසීලා ඉන්නවා. ඒ කියන්නේ ඒකයි සතර මහා ධාතු බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය හරියට මහන්නේ මායාකාරයක් වගේ කියලා. මහා භූතයි කියලා කියන්නේ එක එක සමන් රජෙක් නොවි රජෙක් හැටියට පෙනී හිටිනවා, කුමාරයෙක් නොවි කුමාරයෙක් හැටියට පෙනී හිටිනවා, තමන් හතරක් නොවි හතරක් පෙනී හිටිනවා. මහා භූත වල ස්වභාවය ඒකයි. මේ කෝපයක් නොවි කෝපයක් හැටියට පෙනී හිටිනවා. එතකොට ආධ්‍යාත්මික මහා භූත නොවන රූප කියලා කියන්නේ හැම වෙලාවෙම ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මෙන්න මේ ප්‍රසාද රූප ටික, මේවා හැම වෙලාවෙම මහ භූත නෙමෙයි, උපාදායයි. මහ භූතයන් නිසා විද්‍යමාන වන රූප, මහ භූතයන් නිසා විද්‍යමාන වෙනවා. එහෙනම් හොඳට අර්ථය ගන්න. මහ භූතයන් නිසා විද්‍යමානයි. මහ භූතයන් නිසා පෙනෙනවා. හේන සිද්ධිය තියෙනවද නැද්ද කියන එක විමසා බැලිය යුතුයි. මේ නිසා පේනවා. එතකොට මේ ස්වභාවය හොඳට පරිණීය වෙන්නයි මේ තියෙන්නේ. ඊට පස්සේ කතමන් තං රූපං බාහිරන්න මහ භූතං. බාහිර මහ භූත නොවන රූප මොනවද? රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රූප, ශබ්ද, ගන්ධ, රස, තව සුඛෝ. එතකොට කතතර කතමන්තං රූපං බාහිරං මහ භූතං. බාහිර මහ භූත රූපේ මොකද්ද? ඒකද කොට බායතනේ අපදා. කතමන්තං රූපං අජ්ජත්තිකං න විඤ්ඤත්ති. ආධ්‍යාත්මික විඤ්ඤප්ති නෝ රූපේ මොකක්ද? ඇකන දිවනාසේ ශරීරයේ මේ ටික ආධ්‍යාත්මික විඤ්ඤප්ති රූපේ නෙමෙයි. කතමන්තං රූපං බාහිරං විඤ්ඤප්ති. බාහිර විඤ්ඤප්ති රූපේ කියලා කියන්නේ මොකක්ද? කාය විඤ්ඤප්ති වාචි විඤ්ඤප්ති කියන දෙකට කියනවා විඤ්ඤප්ති රූපේ කියලා. විඤ්ඤප්ති කියලා කියන්නේ හඟවන දැනුම් දෙනවා, හඟවනවා, විඤ්ඤාපනය කරනවා කියලා කියන්නේ දැනුම් දෙනවා. කයින් හඟවනවා, වචනෙන් හඟවනවා. අපි කියමු දැන් වචනෙන් එන්ඩෙන්ඩෙන්ඩ කියනවා. ඔය කයින් හඟවනවා, වචනෙන් හඟවනවා. අතින් මෙහෙම අතවරන්න පුළුවන් එන්ඩෙන්ඩ කියන වචනෙන් නොකිය ඒද කියනවා. ඒ වගේ විඤ්ඤාපනය කියන හඟවනවා. ඊට පස්සේ කතමන්තං රූපං බාහිරං න විඤ්ඤප්ති. බාහිර විඤ්ඤප්ති නොවන රූපේ මොකද්ද? රූපායතනේ ඉඳලා සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පුත්තබ්බායතනේ කියලා විඤ්ඤප්ති රූප දෙක හැර ඉතුරු සුකුම රූප ටික. ඊට පස්සේ කතමන්තං රූපං අජ්ජත්තිකං න චිත්ත සමුත්ථාන. ආධ්‍යාත්මික චිත්ත සමුත්ථාන නෝ රූපේ මොකද්ද? පුළුවන් නම් කියන්නේ චිත්ත සමුත්ථාන කියලා කිව්වෙ මොකද්ද? සමුත්ථාන කියන්නේ ඔසවනවා, ගුලුව ගන්නවා. චිත්ත සමුත්ථාන කියන්නේ හිතෙන් ඔසවනවා. ආධ්‍යාත්මික හිතෙන් ඔසවන්නේ නැති රූපේ මොකද්ද? න චිත්ත සමුත්ථාන. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මෙන්න මේ එක ආධ්‍යාත්මිකයි. න චිත්ත සමුත්ථාන. හිතෙන් ඔසවන්නේ නැහැ. කතමන්තං රූපං බාහිරං චිත්ත සමුත්ථානං. බාහිර වූ චිත්ත සමුත්ථාන රූපෙ මොකක්ද? බාහිරයි හිතෙන් ඔසවන්න පුළුවන් රූප මොනවද? බාහිරයි. හොඳට බලාගන්න මේ අර්ථ හොඳට ගන්න ඕනේ. ආධ්‍යාත්මිකයි කියපු ඇහැකන දිවනාසේ ශරීරය මේ චිත්ත සමුත්ථාන. චිත්තෙන් ඔසවන්න බෑ, සිහි කරන්න බෑ. ආය ඒ රූප චිත්ත මොසවනා කියලා කියන්නේ සිහි කරනවන යම් කිසි කෙනෙක් යම් රූපයක් ඒ රූපේ සිතෙන් එසෙව්වා. එතකොට සිතෙන් ඔසවන්න බැරි රූප ටික මොනවද? ආධ්‍යාත්මික ඇහැ, කන, දිව, නාසය, ශරීරය. කතමන් රං රූපම් බාහිරං චිත්ත සමුත්ථානං. හිතෙන් ඔසවන්න පුළුවන් රූප මොනවද? බාහිර හිතෙන් ඔසවන්න පුළුවන් රූප මොනවද? කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති. කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති කියන රූප දෙක හිතෙන් ඔසවන්න පුළුවන්. යංවා පනම්පි අත්ති රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්ථානං. ඔන්න හොඳට බලා ගන්න ඕනේ. බාහිර චිත්ත සමුත්ථාන රූපය කියන්නේ හැම වෙලාවෙම චිත්ත සමුත්ථාන රූපය කියලා කියන්නේ මොකද්ද? චිත්තජං චිතෙන් උපන්, චිත්ත හේතුකම් චිත හේතුයෙන්, චිත්ත සමුත්ථාන චිතෙන් ඔසවන ලද. චිත්තජං චිත්ත හේතුකම් චිත්ත සමුත්ථානං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, රූපස මුදිතා, රූපස කම්මඤ්ඤතා, රූපස උපචේ සන්තති කබලින්ක ආහාරයක් තියෙනවනේ. මෙන්න මේ ටික ඔක්කොම මොකද්ද? චිත්ත සමුත්ථාන. හිතෙන් ඔසවන්න පුළුවන්. හිතෙන් ඔසවන්න පුළුවන් මොනවද? චිත්තජ චිත්ත හේතුයෙන් හටගන්න රූපායතනය. මේ ධම්මායතනේ නෙමෙයි ඈ, හොඳට බලා ගන්න ඕනේ. ධම්මායතනේ යන ගණිත යන්නේ නැහැ දැන් ලෝකයා. චිත්තජයි ඒ රූපායතනේ. මේ මේකේ අර්ථ ටික හොඳට පෙන්වන්න ඕනේ දැන් මම මේ හැංගිලාම කියන්නේ. චිත්තජයි චිත්ත හේතුකයි චිත්ත සමුත්ථානයි රූපායතන. දැකපු රූපේ යම් කිසි කෙනෙක් සිහි කරනවා නම් දැන් ඒ සිහි කරනකොට ඒ රූපායතනේ මොකද්ද? බාහිරයි චිත්ත සමුත්ථානයි. හරිද? කතමන්තන් රූපම් බාහිරං චිත්ත සමුත්ථානං කිව්වනේ. බාහිරයි හිතෙන් ඔසවන්න පුළුවන් රූපේ මොකද්ද? කියලා. යන් රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්තානං රූපායතන. යම් රූපයක් තියෙනවා නම් සිතෙන් උපදින සිත හේතුයෙන් සිතෙන් මොසවන කියලා කියන්නේ දැකපු දෙයක් සිහි කරනවා නම් අහපු සද්දයක් සිහි කරනවා නම් අහපු ගන්ධයක් සිහි කරනවා නම් අහපු රසයක් සිහි කරනවා නම් ලැබුපු ස්පර්ශයක් සිහි කරනවා නම් එතකොට මොකද්ද? එහෙම නැත්නම් ආකාශ ධාතු කෙනෙක් කට අරපු එකක් හරි සිහි කෙරුවොත් අපි නේද? ඒවර්ගේ එතකොට ආපෝ ධාතු පිටතෙම තරව හරි සිහි කෙරුවා. එතකොට රූපස ලහුතා මුදිතා ඒවා සිහි කරන්න පුළුවන්, හිතෙන් හසන්න පුළුවන්, පුළුවන් නේ? බයි. එතකොට කාපු දෙයක් නෙමෙයි කන බොන බත් පාන් කපු මොකද සිහි කරන්න දෙයි. එතන බාහිරයි නේ. එතකොට මෙන්න මේ ටික ඔක්කොම මොකද්ද? චිත්ත සමුත්ථාන. ඔන්න දැන් ওই චිත්ත සමුත්ථාන රූපේ පිරිසින් දැක්කම දැන් රූපයතුනේ චිත්ත සමුත්ථානයි කියලා. එතකොට දැකපු එකයි යන ගණිතය යන්නේ. අර නිත්‍ය සංඥාව අතහැරෙන්නේ. තේරුණා නේද? මේ රූප පිරිසින් දැක්කහම මෙන්න දැන් අපි ගොඩාක් දුරට කරන්නේ මෙහි ඉඳන් දැන් දරුවා ගැන, ගෙදර ගැන හිතනවා. දැන් හිත හිත අයියෝ දැන් මෙහෙමයි මෙහෙමයි කියලා අන්තිමට අඬනවා. දැන් මේ රූප ටික පිළිසින් දැක්කනම් දැන් මේ චිත්ත සමුත්ථාන රූපය දැකපු රූපයේ සිතෙන් ඔසවලා නේද? දැන් මේක චිත්තජයි නේද? චිත්ත හේතුයෙන් නේද? කිව්වොත් දැන් තමන්ගේ සිතෙන් උපදිලා තියෙන්නේ, සිතෙන් ඔසවලා තියෙන්නේ මේ රූපය කියලා දැක්කහම එහෙනම් තමන්ම හිතෙන් උපද්දවපු හිතෙන් ඔසවපු රූපයක් ගැන නේද මේ හිතන්නේ? මේ පේන රූපේ මේ හිත නැතිනො නැති වෙනවා නේද? රූපය අනිත්‍ය පේනවා. හොඳට අනාත්මේ පේනවා. හරිද? කතමන්තං රූපං බාහිරං න චිත්ත සමුත්ථානං. ඔන්න හොඳයි. බාහිරයි බාහිරයි න චිත්ත සමුත්ථාන. හිතෙන් ඔසවන්න බැරි බාහිර වූ රූපේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා කිව්වේ හිතෙන් ඔසවන්න පුළුවන් බාහිර රූපේ. දැන් කියන්නේ එහෙනම් හිතෙන් ඔසවන්න බැරි බාහිර රූපේ මොකද්ද? කතමන්තං රූපං බාහිරං න චිත්ත සමුත්ථාන. චිත්ත සමුත්තාන නෝ රූපේ කවරේ දෙයක්? චිත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීතේන්ද්‍රිය ඔවා බාහිර වුණාට හිතෙන් උසවන්න බෑ. අපි ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා සිහි කරන්නේ රූපායතනෙන් සිහි කරනවා මිසක. තේරෙන්නේ? බාහිරයි විඥානේ, බාහිරයි මේ නුවණින් දතේති විඥානේ විඤ්ඤාණය. නමුත් ඉති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන මේ ධර්මතා න චිත්ත සමුත්ථාන. හරි, චිත්ත සමුත්ථාන මේ හිතෙන් ඔසවන්න බෑ. එතකොට රූපස ජරතා, රූපස අනිත්‍යතා කියලා යමක් තියෙනවා. රූපයගේ දිරනවා කියන එක හිතෙන් ඔසවන්න පුළුවන්. රූපේ දිරනවා කියන සිද්ධිය රූපයක යෙදෙනවා මිසක හිතෙන් ඔසවනවා කියන සිද්ධියක් වෙනවද? නෑ. එතකොට රූපේ නැසෙනවා කියන එක රූපේ නැසෙනවා කියන සිද්ධිය වෙනවා මිසක ඒක හිතෙන් ඔසවනවා කියන එක බෑ. එහෙම එහෙම දෙයක් සිහි කරන්නේ නම් ඒක ධම්ම ආයතනේ නමට. තේරෙනවද? ඒ සිද්ධාන්තය. ඊට පස්සේ යංවා පනම්පි න චිත්තජං න චිත්ත හේතුකං න චිත්ත සමුත්ථානං. චිත්තෙන් හට නොගත් සිත හේතුෙන් හට නොගත් සිතෙන් නොසොන ලද රූපායතනයක් සද්ධායතනයක් ගන්ධායතනයක් රසායතනයක් තියෙනවා නම් පොට්ටබ්බායතනයක් තියෙනවා නම් ආකාශ ධාතු ආපෝ ධාතු රූපස්ස ලහුතා මුද්දා කම්මඤ්ඤතාවයක් තියෙනවා නම් රූපස් උපචේ සම්පති කබලිකහරතින විදන්තං රූපම් බාහිරන්න චිත්ත සමුත්තාන ඒතිකත් බාහිරයි චිත්ත සමුත්තාන නෙමෙයි රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතනයක් තියෙනවා නම් ඒ වගේම ආකාශ ධාතු ආපෝ ධාතු ලහුකා මුදිතා කම්මඤ්ඤතාවයක් තියෙනවා නම් උපචේ සම්පති ජර උපචේ සම්පති රූපයක් තියෙන මේ ටික මොකද්ද හිතෙන්න ඔසවන්න බෑ. ඇයි එහෙම ඉස්සෙල්ලක් කිව්වා රූප ආයතනය කියලා හිතෙන් ඔසවන්න පුළුවන් එකක් ගැන කිව්වා. දැන් හිතෙන් ඔසවන්න බෑ නචිත්ත සමුත්තානයි කියලා කිව්වා. ඇයි මම මතකද කිව්ව මතකයි චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන යම් වර්ණ සතහනකින් යුක්ත රූප ආයතනයක් කියන සුද්ධ වර්තමානයක කැඩපතක් තිබුණොත් යම් වස්තුවක් ඉදිරිපිට ඒ වස්තුවේ තියෙන ඡායාව කැඩපතට වැටෙනවා මිසක ඒ වස්තුව තිබූ තැනම තියෙනවා මිසක තිබූ තැනම තිබිලා යම් ඡායාවක් වැටෙනවා නම් ඒ වගේ වර්තමානයක චක්කු විඥාණයට චක්කු ප්‍රසාදය හරහා මේ වර්ණ සටහනක් තියෙනවා නම් ඒක සුද්ධ වර්තමානයක වැටෙනවා. තේරුණේ? මේක හිතෙන් හදපු එකක්වත් හිතෙන් උසවන එකක්වත් හිත හේතුන්වත් නෙමෙයි. මොකද්ද මේ වර්ණ සටහන? ඒ සුද්ධ වර්තමානයේක තියෙන රූපායතනයක් තියෙනවා. චක්කු විඥාන අවස්ථාවේ තියෙන එක දකින්න තියෙන එක දකින්න. සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන අවස්ථාවේ හැම වෙලාවෙම චක්කු සෝත ගාන ජීව කාය කියන විඥාන පහක් සම්පරිච්ඡන කියන සිතක්. ඔය සිද්දක හැම වෙලාවෙම සුද්ධ වර්තමානයේක ඉන්නේ. වර්තමානයේක ඉතරමයි යෙදෙන්නේ. ආය අතීත රහමේ යෙදෙන්නේ නැහැ. මනෝවිඥානයේ තමයි අතීත අනාගත අනාගතේ වර්තමානයේ තුනේම ඉන්නේ. එතකොට ඒ අවස්ථාවට හම්බ වෙන රූපයක් තියෙනවා නම් මේක චිත්ත සමුත්තහන නෝ රූපයක. මංගර හැම වෙලේම අවිද්‍යාව වේදෙනවා කියලා කියන්නේ පිරිසිඳ නොදකිනවා කියලා කියන්නේ. ඔය ටික පිරිසිඳ නොදකින කොටයි චිත්ත සමුත්තහන අපි හිතෙන් උසෝලා අරගෙන චිත්ත සමුත්තහන රූපය හරහායි කියලා සත්‍ය කරගන්නේ. චිත්ත සමුත්තහන නෝ රූප ආයතනයක් තිනෝ නම් පියදීන් ඈස් ඉදිරිපිට ආපු රූපේ දකින්න. තේරුණා නේද? ඒ රූපය තුබූතනම තිබිලා චක්කු විඥානය චක්කු විඥානය ඒ සහජාත ධර්මයන්ටත් ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට තුබූතනම ඒ වස්තුව තියෙනවා. පැත්තකට ගිහිල්ලා අපි ඒ ධර්මයේ සිහි කරද්දී සිහි කරනවා කියලා කරනවා නම් ඔන්න දැන් ඒ සිහි කරනවා කියන එක චිත්තජ වූ චිත්ත සමුත්ථාන වූ රූපයක්. ඒ චිත්ත සමුත්ථාන රූපය අර රූපේ නෙමෙයි. ඒ රූපය මේ චිත්ත සමුත්ථාන රූපේ නෙමෙයි. දැන් චිත්ත සමුත්ථාන රූප ආයතනෙකුත් තියෙනවා චිත්ත සමුත්ථාන නෝ රූප ආයතනෙකුත් තියෙනවා. තේරෙනවා කියන්නේ? පියවියෙන් ඇස් ඉදිරිපිට ආපු සටහනක් පේන බවක් තියෙනවා නම් මේක මොකද්ද? චිත්ත සමුත්හන නොවු රූපයකට. වර්ණ රූපයක් තියෙනවා නම් මේක හැදෙන්න පුළුවන් කර්ම ප්‍රත්‍යයෙන් හෝ ඍතු ප්‍රත්‍යයෙන් හෝ හැදෙන්න පුළුවන් නේද? එතකොට ඒ රූපයම හිතෙන් සිහි කරනවා නම් අපි එතකොට තියෙන මොකද්ද? චිත්ත සමුත්ථානෝ රූපයතන. පිරිසිදු වර්තමානයක කනට යම් ශබ්දයක් ඇහෙනවා නම් ඒ වස්තුව තිබූ තැනම තිබිලා අපිට මේ සෝත විඥානයේ විඤ්ඤාය දැනගන්නවා අපි. ඒ රූපේ තිබු දැනම තිබිලා. ඒ නිසා ඒක හිතෙන් හටගත්ත නෙමෙයි, හිතෙන් හැදුවා නෙමෙයි, ඉන්න චිත්තජයි චිත්ත කමුතානයි. එතකොට අපිට හිතෙන් සිහි කරන්න පුළුවන් නම් මෙන්න මේ සිහි කරන කොටත්, නැත්තම් අපි කතා කරන සද්දයක් තියෙනවා නම් ඒ සද්දයක් මේවා චිත්ත සම්මුඛාන. අපි කතා කරන සද්දයක් චිත්ත සම්මුඛානයි. ඒ සද්ද ආයතනේ ආරම්භ සිහි කරන බවක් කියන එකද මොකද්ද? චිත්ත සම්මුඛාන. නමුත් යම් සෝත විඤ්ඤාය විඥාන අවස්ථාවේදී හම්බෙන සද්දයක් තියෙනවා නම් මේ සද්ද රූපේ මේ චිත්ත සම්මුඛාන කියලා දකින්න. ඊට පස්සේ ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා කියන ටිකත් එහෙමම දකින්න. ඒ කියන්නේ මෙහෙම කයෙන් අල්ලන වෙලාවේදී අපිට දැනෙනවා නම් මෘදු බවක් මේ කාය විඥානයේ කායට දැනෙන මේක චිත්ත සමුත්ථාන නොව ධර්මයක්. අපිට පුළුවන් නම් ඊට පස්සේ හිතෙන් සිහි කරන්න. ඒ කයෙන් අල්ලන සිද්ධිය නෙමෙයි. අපි කියමු දැන් යම් බාහිර වස්තුවක වගේ දෙයක් ගන්නද? එතකොට මේ ශරීරයේ යම් රුධිර බලයක් ඇති වෙලා තියෙනවා නම් මේක චිත්ත සමුත්ථාන. හිතෙන් හැදෙන. එතකොට සිහි කරනවා නම් ඒක හිතෙන් හැදෙන. අන්න ඒ වගේ අර්ථය දකින්න තේරුණා නේද? එතකොට චිත්ත සමුත්ථාන රූපායතනය සහ චිත්ත න සමුත්ථාන රූපායතන සද්දායතන කියන එක තේරෙනවා. හැම වෙලාවෙම න චිත්ත සමුත්ථාන කියලා චිතෙන් නොසවන ලද කියන එක දකින්ද වර්තමානයක පංච විඥානයේ යෙදෙන රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පුට්ටබ්බායතන. ඔය ටිකේ තමයි අවිද්‍යාව කියන දේ යෙදෙන. හරිද? ඕක පිටිසින්ද නොදකින්නවා කියන සිද්ධාන්තයක් තියෙනවා. වෙන කෙලෙස් නෑ මොකද? ඔය ඒ ධර්මතාවය නොදකින්නවා කියන නොදන්නාකම කියන තැන මිසක වෙන කෙලෙස් යන්නේ නෑ. 아무තෙන් ප්‍රභාකරන් පිටිසින්ද. ඒ සිද්ධාන්තයේ පිටිසින් දකින්නොනං ඒ කෙලෙස් නිදෙනවායි. නමුත් ඒ සිද්ධිය පිටිසින්ද නොදකින්නකොට වෙන්නේ හැම වෙලාවෙම කෙලෙස් ඇති කරගන්නේ ප්‍රපංච ධර්ම ඇති වෙන චිත්ත සමුත්ථාන රූපයක් හරහා. මේ ධර්මයේ හිතෙන් ඔසවල අරගෙනයි එතින් අපි කෙලෙස් ඇති කරගන්නේ. බාහිර උපක්ලේශයකින් නෙවෙයි කෙලෙස් ඇති. ඔන්න දැන් යම් රූපායතනයක් තියෙනවා නම් ඒ රූපයෙන් හිතෙන් ඔසවල අරගෙන අපි ප්‍රපංච ඇති කරගත්තාම දැන් අපිට ඒ රූපායතන හැරෙන්නේ මින්මක් තියෙනවා. මෙන්න මෙහෙමයි රූපේ කියන්නේ. නමුත් සැබෑවටම අපි හිතාගත්ත සිද්ධියක් ඒ රූපాయතනේ තියෙනව නෙමෙයි. තේරෙනවද නේද? මෙන්න මේ ප්‍රපංච අවිද්‍යාව සහ ආස්තය කියන ධර්මතාව දෙක හම්බෙන්නේ ওই නිසා යත්. එතකොට කතමන්තං රූපං අජ්ජත්කං න චිත්ත සහබු. සහබු කියන්නේ මොකක්ද? චිත්ත මොකද්ද? සහබු කියන්නේ චිත්ත සමග උපදින. චිත්ත සමග නෙමෙයි, චිත්තෙන් උපදින, චිත්ත සමග උපදින, චිත්තෙන් හටගන්න. හා ඇහෙන්න. මෙහෙමයි, දැන් සිතින් උපදින එක චිත්තජයි. චිත්ත හේතුයි, හිතේ යෙදිලා තියෙන්නේ. චිත්ත සමුත්ථාන කියන එක ඒ එයා හා ඉදිරියනේ එයාට ඌස වෙනවා. දැන් අපිට පුළුවන් ලීයක මොකක් හරි දෙයක් උස්සන්න. එතකොට අපිට අහුවෙලා තියෙන්නේ ලීය. අපි ලීයෙන් ඉස්සුවට ඒ දේ අපේ අතේ නැහැ. ඒ වගේ දැන් අපි කියමු කාය විඤ්ඤාප්ති වාචී විඤ්ඤාප්ති කියන රූප ගත්තාම සිතින් උපදිනවා මෙහෙම රූපයක්. ඒ රූපේ හිතේ ඉදිරියල නැහැ. රූපේ කියන එක දැන් හිතෙන් හිත උපකාරයෙන් වචනේ පිට වෙනකොට වචනේ හටගෙන නිරුද්ධ වෙනවා මිසක ඒක හිතේ යෙදෙන්නේ නැහැ. දැන් අඹ පොකුරකට ලීයෙන් ගැහුවාම දැන් මේ ලීයයි මේ දෙකයි එකට වැදුනහම වැදුන හේතුවෙන් අඹ ගෙඩිය වෙන් වෙනවා මිසක ඒකට එන්නේ නැහැ. අලුනා දැන් කාන්දමක් තිබුණාම ඒකට ඇලෙනවනේ. දැන් ඒ වගේ මෙහෙම මේ හේතුයෙන් හටගන්න දේ වෙන්නේ මේ හේතු හේතුනම ඒකෙන් වෙන් වෙනවා. ඉපදිලා වෙන් වෙනවා. දැන් ආවක කැඩිලා වෙන් වෙනවා. අපි අඹ පොකුරකට ලීයකින් ගැහුවාම ඒ අඹ නැට්ටයි ලීයයි දෙක වැදුනහම ඒ දෙක වැදීම නිසා එයින් වෙන් වෙනවා. අරක කැඩිලා වෙන් වෙනවා. ඒ වගේ සිතෙන් උපදින විඤ්ඤාති රූප මොකද කරන්නේ? සිත නිසා ඉපදිලා වෙන් වෙනවා ඒකෙන්. හිතේ යෙදෙන්නේ ආපහු. එතකොට කතමන්තං රූපං අජ්ජත්තිකං නචිත්ත සහබු සිත සමග උපදින්නේ නැති රූප මොනවද? චක්කායතන, සෝතායතන, කාය සෝතායතන, ගාන ජීව කායයතන කියන මේ ටික අජ්ජත්තිකං නචිත්ත සහබු. කතමන්තං රූපං බාහිරං චිත්ත සහබු සිත සමග උපදින සිතින් උපදින රූප මොනවාද? කාය විඤ්ඤාප්ති වාචී විඤ්ඤාප්ති ඉදන්තං රූපං චිත්තසහබ්බ. කතමන්තං රූපං න චිත්තසහබ්බ. සිත සමග උපදින්නේ නැති රූප මොනවාද? රූපායතනේ, සද්ධායතනේ, සංදායතන, රසායතන, පොට්ටබ්බායතනේ, ඒ විඤ්ඤාප්ති රූප දෙක අතහැරලා අයි ටික දකින්න පුළුවන්. හිතෙන් උපදින නෑ. දැන් සමුත්ථාන කියන එකේදී කරුණු දෙකක් වෙනවා මෙහෙම. සමුත්ථාන වුණාට චිත්ත සංසත්ත සමුත්ථාන වෙනවා. දැන් මේ රූප චිත්ත විසංසත්තයි, මේ චිත්ත සහබු වුණාට චිත්ත විසංසත්තයි. දැන් ඔක තව ඉස්සරහට අපිට හම්බ වෙනවා කාරණා. මෙහෙම තිබුණාට දැන් අනිත් රූපවල ස්වභාවය දැන් සහබු කියන වචනේ සිත සමග උපදින කියන ගණයට යනවා. සිත සමග උපදින ඔක්කොම චිත්ත සංසර්ත නෙවෙයි, සිත සමග උපදින ඔක්කොම චිත්ත විසංසර්තද නෙවෙයි. ඒකේ ධර්මතාව දෙකක් තියෙනවා. සිතෙන්ම ඉපදিলা සිතෙන් හා නොගැටි සිතෙන් වෙන් වෙන ධර්මිකුත් තියෙනවා. සිතෙන්ම ඉපදিলা සිත සමග ඉපදিলা සිතේම ගැටෙන ධර්මිකුත් තියෙනවා. ඒ නිසා මෙතන දැන් සබ්බන් රූප හැම රූපයක්ම චිත්ත සමුත්ථා චිත්ත විසංසක්කයි, චිත්ත විපයුක්තයි. ඒ කියන්නේ හිතක යෙදෙන්නේ හෝ හිතක ගැටෙන්නේ නැහැ හැම රූපයක්. ඒ නිසා විඤ්ඤාති රූප හැම වෙලාවෙම ගත්තාම මේක බාහිරයි චිත්ත සහබු හිතෙන් උපදින රූපයන්ගෙන් හිතෙන් උපදින රූප ගත්තා. මේ හිත සමග උපදින කියන එතකොට කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති කියන දෙක, ওই දෙක විතරයි අපි මතකද මෙවිය ප්‍රත්‍යත් කළා නේද? අර මුලින්ම මතක් කළා ඒක ප්‍රත්‍ය, දී ප්‍රත්‍ය, තී ප්‍රත්‍ය, චතු ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය හතරකින්. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම එක්ම හේතුවකින් උපදින රූප දෙයක්. ආයේ ඒකට හේතු දෙකක් එහෙම නැහැ. ප්‍රත්‍ය දෙකක් එහෙම නැහැ. ඒකාන්තයෙන් ප්‍රත්‍ය දෙකකින් උපදින රූප තියෙනවා. ආයේ ඒකට ප්‍රත්‍ය තුනක් එහෙම නැහැ. ඒකාන්තයෙන් ප්‍රත්‍ය තුනකින් උපදින රූප තියෙනවා. ඒකට ආයේ ප්‍රත්‍ය හතරක් එහෙම නැහැ කියලා ඒකෙන් ඔය රූප 10ක් අපි පෙන්වුව ඒක ප්‍රත්‍යකය නේද? මොකද රූප 10 කර්මජ රූපාට කර්ම ප්‍රත්‍යෙමයි. විඤ්ඤාප්ති රූප දෙක චිත්ත ප්‍රත්‍යය. නෑ චිත්ත ප්‍රත්‍යය. ඒක ඒක ප්‍රත්‍යය. එතකොට මේ විඤ්ඤාප්ති රූප දෙක චිත්ත සහ විචිත්ත ප්‍රත්‍යයෙන් හටගන්න. එතකොට සද්ද රූපයේ කියපේක හේතු දෙකයි කියනවා. ඊට ප්‍රත්‍යය සහ චිත්ත ප්‍රත්‍යය. එතකොට ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියපු රූප ටික තමයි සී ප්‍රත්‍යයෙන් තියෙන්නේ. එතකොට දැන් මෙතනදී දකින්ද කාය විඤ්ඤාප්ති වාචි විඤ්ඤාප්ති කියන රූප දෙක කතරගම බාහිරයි චිත්ත සහබු රූපායතනේ සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතනේ ඉඳලා සුකුම රූප ටික දකින්ද විඤ්ඤාප්ති රූප අතහැරලා බාහිර න චිත්ත භූ කියන ධර්මයක්. ତେବେ ଖତମନ୍ତନ ରୂପଂ ଅଜ୍ଞତ ଇର ହରନେ ଖତମନ୍ତନ ରୂପଂ ବାହିରଂ ନ ଚିତ୍ତ ସାବୁ ବାହିର ଚିତେଂ ହଟ ନଗନ ଏବମନ ରୂପାୟତ ଏଇଟିକ ପହେଦିଲେ ନେ ଆଧ୍ୟାତ୍ମିକ ନ ଚିତ୍ତ ସାବୁ ଚିତେଂ ହଟ ନଗନ ଆଧ୍ୟାତ୍ମିକ ଦେ ତମେ ହକନ ଦିବନାତେ ଶରୀରେ ବାହିର හිතෙන් හට ගන්න දේ තමයි කාය විඤ්ඤාති වතු විඤ්ඤාති. බාහිර හිතෙන් හට නොගන්න දේවල් තමයි රූපායතනේ බඳායතනේ රසායතනේ වගේ දේවල්. කතමන්තං රූපං අජ්ජත්තිකං න චිත්තානු පරිවක්ති. චිත්තානු පරිවක්ත කියලා කියන්නේ සිත අනුව පෙරලෙන. සිත එක වෙනස් වෙන සිත අනුව පෙරලෙන. එතකොට කතමන්තන් රූපං අජ්ජත්තිකන්න චිත්තානු පරිවර්ති ආධ්‍යාත්මික සිතානුව නොපෙරලෙන රූපේ මොකද්ද? පෙරලෙනවා නෙමෙයි කියලා ඇහැ කන දිව නාසය. කතමන්තන් රූපං බාහිරං චිත්තානු පරිවර්ති බාහිර සිත අනුව පෙරලෙන රූපේ මොකද්ද? කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති. ඒ සිත යම් යම් ආකාරයකටද හරවලා වචනේ ඒ ආකාරයට හරවන්න පුළුවන්. කය හිත යම් යම් ආකාරයකට හරවලා කයෙන් හැඟවීම ඒ ආකාරයට කරවන්න පුළුවන්. සිත අනුව පෙරලවන්න පුළුවන්. තේරෙනනේ? තේරෙනවා. ඊට පස්සේ කතමන්තං රූපං බාහිරං න චිත්තානු පරිවර්ති. හිත අනුව පෙරලෙන්නේ නැති රූපේ මොකද්ද? රූපායතනං ඉන්දල සුක්ම රූප ටික දාගෙන විඤ්ඤාප්ති රූප අතර. හරිද? හරිනේ බාහිරයිනේ. බාහිර න චිත්තානු පරිවර්ති සිතානුව නොපෙරලෙන දේවල්ට දකින්න රූප ආයතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බ ආයතනේ සුක්ම රූප වලින් විඤ්ඤාප්ති රූප අතරලා අන්තිමට හරිද? ඉන්ද්‍රිය රූප මේක තියෙන්නේ කබලින් කාර්යයක තියක් බලන්නේ. දැන් රූපායතන සද්දාය ගන්ධ රස පොට්ටබ්බායතන ඒ ටික දැකලා ඒ ටිකයි කබලින් කාහක. ඒක තියාලා නේ තියෙනවා. අර වගේ විඤ්ඤාප්ති රූප අතහැරලා අනිත් ඒවා න චිත්ත. හරි. විඤ්ඤාප්ති රූප අතහැරලා විඤ්ඤාප්ති රූප දෙක අතහැරලා ඊට සුකුම රූප ටික දකින්න සිතානෝ නොකලින් රූප. මට පොඩ්ඩක් විශ්මිතුනේ සිතානෝ පෙරලෙන කියන අදහස ඇතුළේ තිබුණේ. ඉවත කොහොමද ඉතිංදි පුරුෂෙන් දෙකලේ නැන්නේ කියන වගේ තැනකින් ප්‍රශ්නේ ඒකයි. කතමන්තන් රූපං අජ්ජත්තිකං ඕලාරිකං ආධ්‍යාත්මික ඕලාරික වූ රූප මොකද්ද? ඕලාරික කියලා කියන්නේ මොකද්ද? ඕලාරික කියන්නේ සලු ගොරෝසු කියන අර්ථක. ඕලාරික ගති කියලා කියන්නේ නිකම් රළු ගති තියෙනවා කියලා කියන්නේ නේ. ඒ ටික මොකද්ද? චක්කායතනම් තේ කායයත. කතමන් දැන් රූපම් බාහිරං ඕලානික. බාහිර ඕලානික රූප මොනවද? රූප ආයතනන්තේ පුත්තප් ආයතන. අර දැහුම කියවා තේරෙනා නේද? කතමන්තන් රූපං බාහිරං සුකුම. බාහිරයි සුකුමයි මොනවද? ඇහෙන්නේ බාහිරයි සුකුමයි අනිකන් දුක්ඛ. බාහිරයි සුකුමයි ඉත්ින්ද්‍රිය පේ කබලින්ක ආහාර. ඉතින් ඉතින් දෙපොතින් දී සුකුම රූප ටික. සුකුම රූප ටික මතක නැද්ද? කළා. සුකුම රූප 14ක් නේ.
ලා දුලා.
ඊට පස්සේ කතමන්තං රූපං අජ්ජත්තිකං අර්ථය තේරුණා නේද? කතමන්තං රූපං අජ්ජත්තිකං සම්තිකේ. මොකද්ද රූපේ ආධ්‍යාත්මිකයි සම්තිකයි? තමා කෙරෙහි වූ ළඟ රූප මොනවාද? චක්කායතනං තේ කායය. කතමන්තං රූපං බාහිරං දුරේ. බාහිරයි දුර රූපේ මොකක්ද? ඉත්ින්ද්‍රියං පේ කබලින්කාර. ඉත්ින්ද්‍රිය පුරුසින්දේ ජීවිතේන්ද්‍රිය කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති ආකාශ ධාතු රූපස ලහුතා මුදිතා කම්මඤතා රූපස උපචේ සම්තිති ජරතා අංකිතා කබලින්කාර. නැත්තම් මේ යාහුතුරු දන්නේ නැහැ පාඩම් නැහැ ඒ හින්දා තේ කියන්නේ කියලා කියයි ඒ හින්දා ඉන්නේ කියනවා. එතකොට ඇයි দূරේ කියලා කියන්නේ? චක්කු විඥානාදී පංච විඥානයන්ගෙන් විඤ්ඤාය නොවන නිසාද? මනෝ විඥානයෙන්ම විඤ්ඤාය නිසාද? අවබෝධ කර ගැනීමට ඉතාම දුෂ්කර නිසාද? ඒදැයි ලක්ෂණ දැන ගැනීම ඉතාම දුෂ්කර නිසාද? දුරානුභෝධය නිසාද দূරේ කියලා කියනවා? ඒ ගති ලක්ෂණ හඳුනා ගැනීම අපහසු නිසාද দূරේ කියලා කියනවා? දැන් අපි ඉති ඉන්ද්‍රිය කියලා කිව්වහම ලෝකයාට ඒ ඉන්ද්‍රිය ස්වභාවය තේරුම් ගැනීම හරිම දුෂ්කරයි. පුරුෂ ඉන්ද්‍රිය කිව්වහම පුරුෂ ඉන්ද්‍රිය රූපේ කිව්වට ලෝකයා උපාදාන ඇහිම් බලලා අර රූප උපාදාන වෙච්ච රූප ආයතනියම දී කරගන්නවා මිසක ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියනකොට ඒ සිද්ධාන්තයෙන් අතහැරලා නුවණින් ඒ රූපයාගේ යථා ස්වභාවය තත්ත්ව පරිදි දැකීම දුෂ්කරයි. ඒ නිසා දුර අනුභෝධ නිසාද দূරේ කියලා කියනවා. ලක්ෂණ දැන ගැනීම ආදී වශයෙන් දුර නිසාද අපහසු නිසාද দূරේ කියලා කියනවා. හරිද? එතකොට කතමන්තං රූපං බාහිරං සම්තිකේ. එතකොට අජ්ජත්තිකං සම්තිකේ මුලින්ම, ඊට පස්සේ බාහිරං দূරේ. කතමන්තං රූපං බාහිරං සම්තිකි. බාහිර ළඟ රූප මොනවාද? ඈ රූපායතන, සද්දායතන, ගන්ධායතන, පේ පොට්ටබ්බායතන. හරි. ඒ ටික තමයි බාහිර සම්තිකි. එතකොට අද ප්‍රකීර්ණක කොටස ඉවරයි. මේ මෙච්චරලා කළා තියෙන තමයි ප්‍රකීර්ණක කොටස ඉවරනේ.